Noi salve Maria.
खास एक तो कैर लगा है सीएटीआर जो गुरु गुरु ये मेरे डॉक्टर नमो आर डॉक्टर से की बोल रहे हो जी इन सब को प्रमाण है एक ने एक तो बोल रहे हैं ना ये देना कवर करता है मेन में तर माचिंते वो सत्य विषय आता दिन मैं मानुष वेला मैं तरम दुखहागत අනවරාග වූ සංසාරේ නිතර වෙන සාධර්මයේ තියෙන පිටාව වේපරිලා සත්‍යර්මයේ තේරුම් ගන්න පුළුවන් මත්තමේ උත්පත්තිය ලැබුවා කියන එක දුර්ලභයි. ඒක ලැබිලා හින්දා අපිට ඒක දුර්ලභකම තේරෙන්නේ නැහැ. ඉතින් අනුමානේ ධාරි හිතින් හිතන්න වෙනවා. එහෙම හිතනකොටයි තමයි ඒකේ ගැපිය දැනෙන්නේ මේ තරම් බැරෑරුම් ප්‍රදේශයක් පහු කරගෙන මෙතෙන්ට ආවේ මේ අවස්ථාව අතහැරමුත් අතහැරගත්තොත් ආපහු කවද කොතනකින් පිළිකර පිළිකරමක් ලැබෙයිද කියන එක හිතන්නවත් බැහැ නේද කියන කාරණාව තමන්ට තේරෙයි. එහෙම තමන්ව හිතලා උත්සාහවත් කළොත් තමයි මේ ධර්මත නැඹුරු වෙන්නේ. ඉතින් මෙතෙන්දි මම ඒ ටික මතක් කරන්නේ එබඳු දුක්ඛාරක සතරෙන් අපිට එකල වෙන්න ලැබෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය අවබෝධ වීමෙන්මයි. ඉතින් මේ සත්‍ය අවබෝධ කරගන්නට යන භාවත හරියට අපි තේරුම් කරගන්නට ඕනේ. ඒ භාවත තේරුම් කරගත්තාම තමයි මේ භාවතේ යන්න පුළුවන්. එතකොට මෙතනදී මේ සූත්‍රය විස්තර කළ දෙන්න කලින් මම තව කාරණාවක් මතක් කරනවා. මේ ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර ගත්තාම මේ සූත්‍ර දේශනා සූත්‍රයේ දේශනා විලාසයේ නාමයක් තියෙනවා. සමහර සූත්‍ර තියෙනවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය විස්තර කරන සූත්‍ර. සමහර සූත්‍ර තියෙනවා සමුදය සත්‍ය විස්තර කරන සූත්‍ර. සමහර සූත්‍ර තියෙනවා නිරෝධ සත්‍ය ගැන විස්තර කරන සූත්‍ර. සමහර ඒවා තියෙනවා මාර්ග සත්‍ය ගැන විස්තර කරන සූත්‍ර. සමහර සූත්‍ර වල දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙකක් තියෙනවා. සමහර ඒවා දුක්ඛ සත්‍යයි නිරෝධ සත්‍යයි තියෙනවා. පුළුවන් දුක්ඛ සත්‍යයි මාර්ග සත්‍යයි තියෙනවා කොහොම ඒ වගේ එක සත්‍යයක් හෝ සත්‍ය කීපයක් කවලන්ට තමයි ඒ සූත්‍ර තියෙන්නේ. එතකොට ඉතුරුතික දේශකයන් වහන්සේ හැම වෙලාවෙම ආධාරයෙන් නැත්තම් තමන් තුළින් නුවණින් උපදවල අනිත්‍යයට දෙන්න දක්ෂ වෙන්නට ඕනේ. දැන් මම අද උතුරන්ට උගන්නන්න හදන්නේ කියලා දෙන්න හදන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩේ ධනක මොග්ගල්ලාන සූත්‍රය. මේ සූත්‍රයේ සම්පූර්ණම මාර්ගයේ පිළිබඳ පවතින සූත්‍රය. මොකද මේ සූත්‍රයේ විතරක් ඉගෙන ගත්තට ඉගෙන ගත්තොත් ඉගෙනගෙන සංයම කෙනෙක් කරන්න හිතුවොත් කරන්න බෑ. මොකද ඒක කරන්න ඉස්සෙල්ල දැනුමක් තියෙනවා කියන එක තියෙනවා මේ සූත්‍රයේ කරගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි. ඒ කියන්නේ දුක ගැන අහලා දුක ඇතිවෙච්ච හැටි අහගෙන දුක නිරුද්ධ වෙන හැටි අහගෙන දුක නිරුද්ධ කරන මාර්ගය අහගත්ත කෙනා ඊට පස්සේ ඒ මාර්ගය අනුව යන හැටි පෙන්වන්නේ මේ සූත්‍රය. එතකොට යන්න කලින් එයාගාව යන තැන සහ යන්න ඕනේ මාර්ගය පිළිබඳව දැනුම තමගාව යන්න කලින් තියෙන්න ඕනේ නේද? දැන් ඔයගොල්ලෝ දෙවතුන් මෙතන ඉඳලා කොහාට හරි යන්න ඕනේ වුණා. කවදාවත් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැති තැනකට යන්න ඕනේ වුණොත් යන්න කලින් කාගෙන් හරි අහගන්න වෙනවා යන්න ඕනේ තැන යන්න ඕනේ මාර්ගය මාර්ග විස්තර ටිකක් කරමින් හරි කියලා අහලා දැනගන්න ඕනේ නේ. සුත්තමයන්නේ කියන්නේ අහලා දැනගන්නවා. දැනගෙන අහලා දැනගැනීම වෙන එක. ඒ ධර්ම තමයි සංතතිය තියෙනවා නේද යනවා කියන කාරණාව කරනකොට. එතකොට ඒ වගේ මේ ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන යමකේ යම. හැබැයි යමකොට එයාට ධර්මම මොකද කරන්නේ? ධර්මම මොකද කරන්නේ කියලා ප්‍රශ්නයක් එන්න බෑ. ඇයි? යන්න කලින්ම මේ ප්‍රශ්නයද දෙහිද තියෙනවා. මගට නිල ධර්මම කොතනින් නැහැදිනවා. ධර්මම කොහොමද කියන්නේ කියලා හරියන්නේ නැහැ. ආ කොහොමද කියලා නැත්කින් යන්න තියෙන්නේ. නමුත් කල්ලාචුවමයි සමස්ත හදිස්සියවත් කෙනෙක් හම්බුනේ නැතිනම් කමියම හරි යන්න පුළුවන් විදිහට පාර විලව නිරව කරගෙන පාරගෙන අවබෝධයක් දැනුමක් ඇති කරගන්න. ඈ ඒක වෙන සිතේමක් හරි කියවලා කෙනකින් හරි අහලා සමංගව දැනුම තියාගෙන තමයි යන්න ඕනේ නේ. එතකොට ඒවාගේ මේ අපි සිල් ගන්නවා කියන එක මේ යනවා කියන එතකොට සමාධි භාවනා කරනවා කියන්නේ විදර්ශනා කරනවා කියන්නේ යනවා කියන එක. නැත්නම් මේ සූත්‍රයෙන් දෙන්නා කෙනෙක් යන්නේ කොහොමද කියන එක. එතකොට යන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරනකොට එයා දැනගෙන තියෙන ඕනේ කොතෙන්ද යන්නේ කියන කාරණාව. කොහොමද යන්නේ කියන කාරණාව දැනගෙන තියෙනවා. ඒකෙන් මම මතක් කරේ නිවන් දකින්න මාර්ගය තුල හිටින්න කලින් නිවන කියලා කියන්නේ මොකක්ද? ඒක සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නිරවුල්ව ඉඳලා තියෙනවා. නිරවුල්ව තියෙනවා. යාපනයේ කියන්නේ මොකද්ද කොතනද එකට යන්නේ කොහොමද කියලා හොඳට විතර දැනගෙන තියෙනවා. ඊට පස්සේ යන්න යනකොට මනින් දෙන්නේ බයිසිකලයකින් දෙන්නේ බස් එකකින් දෙන්නේ ප්ලේන් එකකින් දෙන්නේ කියන කාරණාව කෙනා කෙනාගේ වක්කොකට තම මතය තියෙන්නේ දෙන්නේ ඒ මතයි ඒ තමන් ඉලක්කයට හදාගන්න තියෙනවා. එතකොට ඒ වගේ මෙතනදී මම කෙටියෙන් ඕගොල්ලන්ට පින්වතුන්ට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ධර්මතාවයක සිටියෙන් මතක් කරා. මොකද මේ භවනා කරනකොට ඒ තුලද ඔබ පින්වතුන්ට මේ ජරදීමක් නොවෙන්නට ඒ ප්‍රතිපදාවේ යමකොට අහංග වෙන මඟ සලකුණු වල නොරවටෙන්නට අපිට ඉස්සෙල්ලාම යා යුතු කෙලවර නිෂ්ඨාව ඉලක්කපත තියෙනට ඕනේ. එතකොට මොකද්ද මුලින් අපි දැනගන්න ඕනේ? දුක. ඊට පස්සේ දුක ඇති කරන හේතුව. ඊට පස්සේ දුකේ නිරෝධය. ඒ දුක නිරුද්ධ කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ අපේ සංසයෝ දුක්ඛෝ පියේ විසයෝ දුක්ඛෝ යම් කිච්ඡන් නරක සංසි දුක්ඛ සංකිටේන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියලා විස්තර කරලා ඒ දුක්ඛ සත්‍ය විස්තර කරන අතුරු පද ටික දිහා බලන්න. එතකොට ජාතික දුක්ඛ කියනකොට මොකද තේසම් තේසම් සත්තානම් තාමේ තාමේ සත්ත නිකායේ ජාති සංජාති කියලා ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්ත නිකායන්ගේ ඉපදීමක් තියෙනවා. මෙන්න මේක තමයි දුක. මනුස්සයෙක් වෙලා උපන්නා පීඩාවෙනික වෙච්ච දුක් ටිකක් තියෙනවා. තිරසංග ප්‍රතික්‍රල උපන්නා පීඩාවෙනික වෙච්ච දුකක් තියෙනවා. ඒකේ අපවේ නිරේ උපන්ව පීඩාවෙන් වෙච්ච දුක්ති. එතකොට ජාතිය කියනකොට ඊට පස්සේ ජරාව කියනකොට ජාතික දුක්ඛ ජරා දුක්ඛ කියනකොට ජීවන බව ඒ සත්‍යයන්ගේ සත්පුද්ගලයන්ගේ ජරා ජීවතාවයක් තියෙනවා නම් ඒ නිසා එන දුක. එතකොට ඒ සත්පුද්ගලයන්ගේ නිරෝග නිසා එන දුක, මරණය නිසා එන දුක. කියන වෙන මේ දුක් ටික තමයි ප්‍රශ්නේ. දැන් වෙලා තියෙන්නේ ඉලක්කවල තියෙන බුදුරජාණන් වහන්සේ. ඔබට බලන්න ඉලක්කවල තියෙන මාතිකද ඒ සත්‍යයන්ට ඒ පුද්ගලයන්ට සතර නැවත නැවත සත්‍යනිකායන් වල ඉපදෙන්න දෙන ප්‍රශ්නය මෙතෙන්දී තථාගතයන් වහන්සේ ඉස්මතු කළා ගන්නවා. ආරම්භ කරනවා මෙන්න මේක ප්‍රශ්නය ජීවිතයකට. මොකද එහෙම උපන්න හැම කෙනෙක්ම හැම කෙනෙකුටම දෙද වෙනවා, මහා වෙනවා, මරණයටපත් වෙනවා. එතකොට ඒ සත්පුද්ගලයන්ගේ ඉපදීම, දෙදවීම, මහල්වීම, මරණය කියන එක තමන්ව විතරක් දකින්න එපා. තමන්වත් තමන්ට ඒ සත්‍යයන්ගේ ඉපදීම, දෙදවීම, මහලු බව, මරණය කියන ධර්මතාවයන්ගේ දුක එනවා. දැන් අපි කියමු අපේ ඥාති කියලා අම්මා නැත්නම් තවරුද මේගොල්ලෝ නැත්නම් මේ සත්‍යයන්ගේ ඒ මෙතනීම සමිත දුක. ඒකට මරණය සමිත දුක. එතකොට ඔය සත්පුද්ගල භාවය දැක්කහම මුළු ලෝකෙම අය ක්‍රියා වෙන්නේ නැහැ. අක්‍රියයක් තියෙනවා. ඈ එතකොට අපේ ඇතුළත කරන දේකට ඒක අර්ථ දුක. එතකොට ක්‍රියාවේ ක්‍රියාවේ වේමෝ ඒක අර්ථ දුක. එතකොට හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීම මොකක්ද? මොකක්ද හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ? ඔව්. ජාත ධම්මාන ආසව දස්සන මේවා මිච්ඡා උපද්දති. ඉපදීම ස්වභාව කොට ඇති අයට හිතෙනවලු අනේ අපි මේ නොයිප දෙනවා නම් හොඳයි කියලා කැමැත්තක් කියනවා. නමුත් මේක කැමැත්ත ලැබෙන්නේ නැහැ. ඈ මේක කැමැත්ත ලැබෙන්නේ නැහැ. මේකත් යම් පිට නරබල දුක්ඛ. ජරා ධර්මාන නම් ජරාව ස්වභාව කොට ඇති මහනුභව ස්වභාව කොට ඇති ඒ සත්‍යයන්ට හිතෙනවලු මහලු නොවෙනවා නම් හොඳයි කියලා. එහෙම අර ප්‍රාර්ථනා කරන්නේ නමුත් අපි කවුරු කැමති නේ? කවුරු කැමති නේද මහනුභවී මහනුභවයක් කියන්නේ? කෙටි දෙනවට කැමතිද? දත් වැටෙනවට කන් ඇහෙන්නේ නැති වෙනවට දෙන්නේම අඩු වෙනවට කවුරු කැමතිද? කවුරු කැමති නැහැ. ඒ කැමති නැහැ කියන මොකේද? ජරා ධර්මයට කැමති නැහැ. කවුරු කැමති නැහැ ජරා ධර්මයට කියන්නේ කැමති එහෙම නොවේ කියන. කැමති නේ? නමුත් ඒ කැමත ඕනෙ ඉස්තර වෙනවද? ඉස්තර වෙන්නේ නැහැ. එතකොට දුක කියන්නේ මා බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක කියන එකෙන් මිදෙන්න බැහැ කෙනෙකුට. මොකද බලාපොරොත්තු වෙන්නේම කවදාවත් නොවන දේවල්. ඈ මේ ගහක් කොළ හැදෙන්න එපා, කොළ විදින්න එපා, කොළ වැටෙන්න එපා කියලා අපි බලාපොරොත්තු වුණාට එහෙම නොවිතී එතකොට ඔන්න මෙන්න මේ දුක් ටික බුදුජන්ම හිතන මේ දුක දිහා හොඳට තීක්ෂණව බලන්න. හොඳට බැලුවාම අපි ගාව තියෙන ඉච්ඡාව නැත්නම් කැමැත්ති, අපි ගාව තියෙන කැමැත්ති වල කිමු කිමු මට්ටම් අපිට ආව වෙනවා. අපි අපේ කැමැත්ත තියෙන්නේ මොන තරම් ලාමක තැනකද? කවදාවත්ම නොලැබෙන නොකිරෙන තැනක නේද අපේ මනස තියෙන්නේ, අපි වැඳිලා තියෙන්නේ, අපේ කැමැත්ත තියෙන්නේ කියන එක අමෝරේ. මොකද ප්‍රඥාවක් වශයෙන් විස්තරාත්මක විස්තරයක් අපේ මනසේ නැහැ. ඒ කියන්නේ මම මහලු නොවේ ඉන්න කැමති කියන වචන ටිකක් අපි කියන්නේ නැහැ. වචන ටිකක් අපෙන් පිටවෙලා නැහැ. කවුරුත් කියන්නේ නැහැ. ඒ ඉස්සරේ කිසිම තේන්නේ නැහැ අපිට. මම ලෙඩනවෙන්න කැමති, නොමැරෙන්න කැමති කියලා කියන්නේ නැහැ කවුරුත්. කිව්වේ නැතිවට අපේ ජීවිතේ බැඳලා තියෙන ජීවිත පැවැත්ම වෙන්නේ මොකද්ද? මේ ධර්මයන් නොවෙනවා නම් හොඳයි කැමති කියන දැනුම. එතකොට අනේ කැමැත්ත කවදාවත් අපිට ලැබෙන්නේ නැහැ, ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට සංකිටේන පංචකවාදා කන්ද දුක්ඛ කෙටියෙන් කිව්වෝ මේ දුක්ඛිත ඔක්කොම එකතු කරලා කැටි කරලා කැටි කරලා අරගත්තු මේ පංච උපාදාන කන්දයක තමයි අපිට ওই දුක්ඛිත ඔක්කොම අරෝගෙන්නේ. අපේ උපාදානයේ තැත වෙච්ච අපේ උපාදානයේ යෙදුණු ස්කන්ධ ටිකේ අපිට ඔය ප්‍රශ්නය ඔය ටික ලැබෙන්නේ පංච උපාදාන කන්ද දුක්ඛ. පුනර් දුක දුක පෙන්නලා දුකට හේතුව හැටියට තථාගතයන් වහන්සේ පෙන්නවා තණ්හාව නැත්තම් උපාදානය. තණ්හාව නැත්තම් උපාදානය තමයි මෙතන තියෙන දුකට හේතුව කියලා. තණ්හාව නැත්තම් උපාදානය කියන එක තණ්හාව උපාදානය දුරු වුණොත් ওই දුක්ติก ඔක්කොම නිරුද්ධ වෙනවා. ওই දුක නැති වෙනවා කියන වචන කිව්වට කමක් නැහැ. ওই නැතිවීම තියෙනවා දෙයාකාරයකින්. ඒ කියන්නේ තදංග නිරෝධය සහ සමුච්ඡේද නිරෝධය. තව පැත්තකින් කියවහම අනුපාදකව. ඒ නැතිවීම තියෙනවා නැවත ඇති වෙන විදිහට සාර්වකාලිකව නැති වෙනස් පුළුවන්. මොකද අපි කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණයන් ගැන කතා කරනකොට තදංග විස්කම්බ සමුච්ඡේද කියලා ධර්මතා තුනක් තමයි. ඒ නැතිවීම එකක් එක මොහොතකට නැති වෙන්න පුළුවන්. එකක් ටික කාලයකට නැති වෙන්න පුළුවන්. තවත් ප්‍රමයක් තියෙනවා සදාහතම නැති වෙන්න පුළුවන්. එතකොට මෙතනදී මේ දුක්ඛ නිරෝධ සත්‍ය කියන තැන පරවන්නේ සමුච්ඡේද වශයෙන්. තව පැත්තෙන් ගත්තාම මේ ජාති ජරා මරණ දුක් පරිදේව දුක් දෝමනස් උපායාස නිරුජ්ජಂತಿ. මෙන්න මේ ධර්මයන්ගේ නිරෝධය කියන එක මේ ධර්මයේ පිටේ නිරුද්ධ වෙනවා. මේ ධර්මයන් නෝබොඩක භාවයට පත් වෙනවා. මේ ධර්මයන් හත නොගන්නු භාවයට පත් කරනවා. එතකොට මෙන්න මේ දුකේ නිරෝධය බලාගෙනයි දැන් මේ අපි කටයුතු කරන්න වෙන්නේ. මොකද ඇත්තටම මේ සාසනේ ඇතුළු කරන්නේ අපි වෙන කිසිම දෙයක් හින්දා නෙමෙයි. මේ දුක නැමති එකම ප්‍රශ්නයට පිළිතුරු හොයාගන්නේ නේ. එතකොට අර විදියට බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරලා දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නලා තණ්හාවට හේතුව තණ්හාව නැති වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියලා පෙන්නලා ඒකට පෙන්නවා. ඊට පස්සේ සම්මා දිට්ඨි ඇත්ත දකින්න කියලා. හොඳට බලන්න දුක විස්තර කරලා දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා පෙන්නලා තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙම තණ්හාව නැති කරන්න කියලා බැලුවද? බැලුවේ නැහැ. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව හැටියට කියන්නේ සම්මා දිට්ඨි කියලා එහෙම ඇත්තද? පංචපාදන ස්කන්ධයේ දුකයි ඒ දුක ඇති වෙන තණ්හාව නිසායි තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් ඇත්ත ඇති හැටි දකින්න මොකමයි මොකේද ඇත්ත ඉන්නේ දකින්නේ දැක්ක යුත්තේ යම් දැනට තණ්හාව උපදී නම් තණ්හාව පවතී නම් එහි ඇත්ත දකින්න. මොකද තණ්හාව උපදින තණ්හාව පවතින තැන තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි රූපේ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හාව කියනක උපදින්න පවතින පුළුවන් මේ තැන. ඒව තමයි විදේශන දකින්න. එතකොට එහෙනම් දැන් අපිට උත්තරයක් එනවා කොහොමද දුක පිළිසිඳ දකින්නේ සමුගේ දුරවල නිරෝධී සාක්ෂාත් වෙන විදිහට. අද අපි හරව උපමාවක් පින්වතුන්ට දුක එන අරමුණක් ගන්න අපි කියන්නේ දැන් ඉස්සරහා අපිට ඉන්නවා මේ පාසක මුතෙන් ගමු දැන් මේ උපාස කම්මා අපි උදේ මට අම්මක් කියලා දැන් ලෙඩවොත් මට මව් අම්මා ලෙඩ වෙච්ච දුක එනවා නම් නරවොත් මව් වල දුක එනවා නම් එතකොට අම්මා කොහටද ගියොත් තෝ නරවොත් තෝ මට තියන්නේ වෙන්නේ මේ දුක එනවා නම් ඈ එතකොට ඔන්න දැන් මට දුක එන තැන දුක දැන් මේ දුක පිළිසිඳ දකින්නවා අපි දුක පිළිසිඳ දකින්න ඕනේ මම දුක පිළිසිඳ දකින්න ගියාම මට අම්බ වෙනවා මෙතන මට දුක ආපු පසු උපාදාන ස්කන්ධේ තමයි මම පිළිසිඳ දකින්න ඕනේ මට දුක ආපු ස්කන්ධ පිට හොඳට පිළිසිඳ දකින්න ඕනේ පිළිසිඳ දකින්න කොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පෙන්නනවා ක්‍රමයක් මොකද සත්‍ය අනුලෝමක ඥානය කියලා මුලින්ම ලෝකෝත්තර ඥානයක් පෙන්නන එක පාට ගැඹුරු නිසා මෙතන අපි අම්මා කියන තැන තමන්ට අම්මා මවමල දුක එන මව දෙදවීමේ දුක මව මහලුවීමේ දුක මව නැතිවීමේ දුක ආපු තැන හොඳට පිළිසිඳ දකින්න එහෙම දුකාපු දුක්කු ස්කන්ධික දුකාපු ස්කන්ධික පිළිසිඳ දකින්න සමන්ත දුකාපු ස්කන්ධික පිළිසිඳ දකින්න දැන් එතන දින රෝපේ හොඳට බලනවා අපි කෙස් ලොම් නියද තාමස් නහරයට ඇට විදුළු කනකම ආහාරයෙන් ටික හැදිලා තියෙන්නේ ඔන්න එතකොට බලනවා ඒ රූපයත් ඒ රූපේ හැදෙන කනකම ආහාරය ඊට පස්සේ ඒ කය සවිඥානික වෙලා තියෙන ප්‍රතිසන්දි සිත නිසා ඒ කය අතුරු කරගෙන පවතින සිතෙන් තමයි රූපාදී ආරම්භ දකින්න අපි මවමල දුක විඳින තැනක පවතින ඇත්ත නාම රූප ධර්මතාවයක් කියන මට්ටම අනුකූලයි. නාම රූප ධර්මතාවයක් කියන්නේ කනබන ආහාරයෙන් හැදෙන රූපය ඒ කල ඇතුළු කරගෙන පවතින සිතේ තියෙන චේතනාවලට අනුව ඉදිරියට ගෙනෙනවා ආපසු ගෙනෙනවා වටපිට හරවනවා ඒ කය අතුරු කරගෙන පවතින සිතේ තියෙන චේතනාවලට අනුව කය එහාට මෙහාට හරවද්ද හරවනකොට ගෙනියනකොට කරනකොට මම නැත්තම් පැත්තක ඉඳගෙන අම්මා ලියා අම්මාව අම්මා වටපිට බලනවා අම්මා අතපය දිගැදියා කියන පැත්තෙන් තමයි හැම වෙලාවෙම මේ අර නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය මම සංඥා කරගන්නේ විවහාර කරගන්නේ අම්මා යනවා එනවා කියනවා කරනවා කියන දැනක එතකොට දැන් එතන අනාත්ම හේතුත්වයෙන් හටගත්ත මේ නාම රූප ධර්මය යම් වෙලාවක හේතුත්වයෙන් හටගත්ත නිසා හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා ආහාරයේ විෂමතාවයක් ඇතිවෙත් රූප වෙනස් වෙනවා නාම ධර්මයන්ගේ විෂමතාවයක් ඇතිවෙත් හිත පිළිගන්නවා අපි ඉස්සෙල්ලා පිස්සුවක් කියලා කියන්නේ එතකොට අපිට තියෙන්නේ අම්මට පිස්සු වෙනවා නැත්තම් අම්මගේ ශරීරෙත් මෙහෙම වෙලා දැන් අපිට එතකොට දැන් අර සත්‍යයෙන් හටගත්ත හේතුයෙන් හටගත්ත ඵලය හේතු වෙනස් වෙනකොට ඵලය යන්නම ආකාරයක වෙනස් වෙනකොට අපිට ඇතුළේ දුක මවට මෙහෙම මෙහෙම දෙයක් වුණා කියන දුකයි එතකොට දැන් ඔය කාරණාව තේරුම් ගන්නවා මේ කාරණේ දහම තේරුම් ගන්න දුක පිළිබඳ දකින්නකොට අපි හැමදාම අම්මා ගියා අම්මාව අම්මා යනවා එනවා අම්මා මරුණා අම්මා ලෙඩ වුණා කියලා කතා කරවහම කතා කරපු දැනක තියෙන්නේ මේ නාම මෙහෙම ප්‍රත්‍යයෙන් හැදුණු ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු මෙන්න මෙහෙම කොටස් එක. දැන් මම අම්මා කියන්නේ කනකොන ආහාරේ බත් වලද පාන් වලද කවුරු වලද මුන්නත වලද කෝකද අම්මා. ආහාරය නැහැ. හරි එහෙනම් මේ ආහාරය ලැබුණු කෙස්ටිකද ලොම්ද නියද දත්තිකද හමද මස්ද ආහාරද ඇටද ඇට කටුද බඩවැල්ද මොනවද දැන් කෝපද ඔය රූපේ කියන ආම. ඕකට දැන් රූපේ ආහාරපත්ති හැදෙන එක යම්මා නැහැ. හරි. ඒ කය ඇතුළු කරගෙන පවතින සිතක් පී ඈ ප්‍රතිසංවාදේ. ඒ කය ඇතුළු කරගෙන පවතින හිතේ විතක රූපාදී ආරම්භ දැන ගන්නව නිරුද්ධ වෙනවා. එතකොට ඒකද චතුඥාන එක නෙවෙයි නිතේ රූප දැනගත් සිතද එන්නේ අම්මා. මොන බෑයක චතුඥාන කියුවේ ඒකද නිරුද්ධ වුණා. එහෙනම් ඒ කය ඇතුළු කරගෙන පවතින හිතෙන් ශබ්ද ආරම්භ කොට විඥානය කියුවා. එහෙනම් විලාවේ දැන් විදිතයි සිටි ඔක්කොම එච්චරයි. එතකොට එහෙනම් ඒ තුත විඥානය ධර්මා. නෑ එහෙමයි. එතකොට පේනවා මේ නාම රූප දෙක පිළිසඳ නොගන්නා කම නිසා නාම රූප දෙක නිසා අම්ම කියන අදහස ඇවිල්ලා නැහැ. හොඳට පේනවා අවිද්‍යාවච්ඡය තමයි මේ නාම රූප ධර්මයේ පිළිසඳ නොගන්නා කම නිසා අවිද්‍යාව නිසා මාතුල හටගත් ප්‍රපංච ධර්මයක් නැත්තම් ප්‍රපංච සංඛාවක් තමයි අම්ම කියන අදහස. ඒ අදහස ඇති කරගත්තට පස්සේ එතනමකින් අපි නතර වෙන්නේ ඒ ඔස්සේ අනුබන්ධ චිත්ත වීති කියලා කියනවා. ඊට අනුව බැඳිලා අනේ මගේ අම්මා මට කන්න දෙනවා බොන්න දෙනවා මාව හැදුවා මාව අපි කවදාවත් දැකලවත් නැහැ. මේක තියෙන ඕනේ මනුෂ්‍ය වර්තමත මම මේ අද කතා කරන්නේ නිවන් දකින මාර්ගය ගැන. එතකොට මේ මෙච්චර මෙහෙම උපකාරයක් කිව්වම අපිටුල මහා ආදරයක් සෙනෙහස කියන එක හැඟීම් ටිකක් අපේ චිත්‍රාන තමයි අපේ මනස ගොඩනගන්නේ. එතකොට දැන් අපිට මේ ස්කන්ධ ටික විදින ගානේ මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙන ගානේ අර අම්මා කියලා දැකලා ඒ අම්මා කියන හැඟීමත් එක්ක කැමැත්ත ඇති වෙන විදිහට හිතලා තියෙන හින්දා අම්මා නැති වුණා මේ ස්කන්ධ ටික විඳිනකොට අම්මා නැති වුණා කියලා අම්මා නැරුණා කියන තැනකින් මහා විශාල දුක ශෝකයක් අපිට උපදිනවා. දුක ඇති. එතකොට මේ දුකට හේතු ටික දුකට හේතු තමයි මේ ස්කන්ධ ටික නෙමෙයි මේ රූපෙවත් නෙමෙයි ආහාරපත්ති හතරක රූපෙත් නෙමෙයි මේ දුකට හේතුව. ඒ කය අතුරු කරගෙන පවතින නාම ධර්ම ටිකත් නෙමෙයි මේ දුකට හේතුව. බෞද්ධ කිසිම දෙයක් නෙවෙයි මේ දුකට හේතුව. ඒ නාම රූප දෙක පිළිසින නොදන්නා කමන්ත ඇති කරගත් කර්මය චේතනාව. ඒ චේතනාවට අනුව හිත ඇති කරගත් තණ්හාවයි මේ දුකට හේතුව. ඔක හොඳට පෙන්නනවා ධාතුනාහත්වය නිසා සංඥානාහත්වය මේ හැඩතල තියෙන්නේ. සංඥානාත්මක නිසා සංකප්පයගේ නාමත්වය. ඒ කියන්නේ සංඥාවගේ නාමත්වය නිසා අපි එක එක විදිහට හිතනවා. සංකප්පයගේ නාමත්වය මත ඡන්දයගේ නාමත්වය, කැමැත්තේ නාමත්වයක් තියෙනවා. ඡන්දයගේ නාමත්වය මත තමයි පරිධානයගේ නාමත්වය. ඒ කියන්නේ දැවිල්ලේ, වෙහෙසේ, දුකේ නාමත්වය තියෙනවා. එතකොට මෙතනදී දුක කියන අපිට දුක ආපු ගැන පිළිසිඳ දකින්න ගියොත් අපිට උත්තර දෙකක් ලැබෙනවා. ස්කන්ධ සහ කෙලෙස් කියන කාරණා දෙක නිසා මම මවමල දුක විඳින්නේ. ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකක් නිසා මම පියාමල දුක, සහෝදරයාමල දුක, සත්ව පුද්ගල භාවයෙන් වෙන දුක විඳින්නේ කියන කාරණාව අපිට ලැබෙනවා. ඊට පස්සේ මේ තණ්හාව නැති වුණොත් ඒ කියන්නේ ස්කන්ධ ටික පිළිසින් දැකලා උණු ස්කන්ධ ආනන්දයා මවට තියෙන ආදරය, පියාට තියෙන ආදරය, දරුවන්ට තියෙන ආදරය, සහෝදරයට තියෙන ආදරය, තමන්ට තමන් කෙරෙහි තියෙන ආදරය කියන තැනකින් තියෙන තණ්හාව හිඳුණු තණ්හාව නැති වුණොත් ස්කන්ධ ටික විතරයි තියෙන්නේ. අර මව මල දුක, පියා මල දුක, සහෝදරය මල දුක, තමන්ට වෙන දුක කියන මේ දුක නොහත ගන්න රූප දින සමහරට පස්සේ තේරෙන්නේ දුක පිරිසිදු දැක්කොත් සමුදේ දුකේ තණ්හාව නැති කළ හැකි. ඒ කියන්නේ පස් උපාදාන ස්කන්ධයේ දුකයි දුකට හේතුව තණ්හාව. මොකද මවට ආදරේ බව, පියාට ආදරේ බව, දරුවට ආදරේ බව, තමන්ට ආදරේ බව කියන තැනකින් තියෙන ටික. එතකොට බැරි වෙලා මව නැත්තම් මවට ආදරේ කරන්න බෑ. පියා නැත්තම් පියාට ආදරේ කරන්න බෑ. දරුවා නැත්තම් දරුවට ආදරේ කරන්න බෑ. තමන් නැත්තම් තමන්ට ආදරේ කරන්න බෑ. ඇහැ නැත්තම් ඇහැට කැමති වෙන්න බෑ. රූප නැත්තම් රූපයට කැමති වෙන්න බෑ. කන නැත්තම් කනට කැමති වෙන්න බෑ. ශබ්දය නැත්තම් මේකට කැමති වෙන්න බෑ. නේද? කැමති වෙන්න බෑ. එහෙම කැමැත්ත නැති වුණොත් මවට කැමැත්ත මව නැතිවද මවට කැමති වෙන විදිහක් නැහැ. ඒ හින්දා මව වල දුක විඳින්න වෙනවද? නැහැ. පියා නැත්තම් පියාට කැමති වෙනවද? පියෙක් නැත්තම් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ පියෙකුට ආදරය කරනවද? නැහැ. එතකොට පියාමල දුක විඳින්න වෙනවද? නැහැ. එහෙනම් තණ්හාව කියනකොට දුක හේතු තණ්හාවයි කියනකොට මවට ආදරේ බව, පියාට ආදරේ බව, සහෝදරයට ආදරේ බව, සහෝදරිට ආදරේ බව කියන කෙනකින් දැක්කොත් හරි. එතකොට දුක කියනකොට එතකොට තණ්හාව නැතිකල දුක නැති වෙනවා කියනකොට සහෝදරයා නැති වීමෙන්, සහෝදරය නැති වීමෙන්, මව නැති වීමෙන්, පියා නැති වීමෙන් එන දුක නූපදින තැන නැති වෙච්ච තැන දකින්න ඒ දුක මහත ගන්න ස්වභාවයට පත් කරන්න පුළුවන්කම නිරෝධය හැටියට දකින්න. ඒක තියෙන මොකද සම්මා දිට්ඨි ඇත්ත දකින්න මොකද? අපි මව කියලා දැකපු, පියා කියලා දැකපු, සහෝදරය කියලා දැකපු, සහෝදරිය කියලා දැකපු, තමන් කියලා දැකපු වස්තුන් පිරිසිඳ දකින්න. පිරිසිඳ දකිනකොට අර කී ඉස්සෙල්ලා කියන ප්‍රශ්නේ ඔයගොල්ලන්ට මොකද ප්‍රශ්නේ? අපි මේ ශරීරයේ කොයි කොටසකද සහෝදරය කියලා කියන්නේ? බද්ද පා කෝපී මුංගටද හේතුවක් නෙමෙයි ඒ නිසා හටගත්ත කෙනෙක් ටිකක් නෙමෙයි කියලා කොහොම ඔය මට්ටමේ ටිකක් සංවර්ධනය කරනකොට රළු මට්ටමේ දුක අඩු වෙනවා නිරෝධකරු දුක යම් දවසක් තියෙන හිත හොඳටම සමාධි කරන සම්මා දිට්ඨි කියන මට්ටම හරියට ආවම දුක පිළිබඳ දකින්නවා කියන මට්ටම ආවම ඇස් ඉදිරියට නාම රූප දෙකක් හම්බවෙන්නේ චිත්‍ර මාත්‍රයක් වර්ණ සඳහා මාත්‍රයක් කියන මොන අම්බරේ ඒකද දකින්න පෙර තිබන්නේ මේ ඇහැ නිසාම වර්ණ සඳහනක් හදලා පෙන්නන්නේ දැකයන් පසු කියන නෙමෙයි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා උගලන්ට ඇහැ ඉතුරු වෙන්නේ නැහැ රූප ඉතුරු වෙන්නේ නැහැ වර්ණ සතහනක් හම්බ වෙන්නේ වර්ණ සතහන ඇතුළේවත් අම්මා තාත්තා දුව පුතා හිටියේ නැහැ හම්බ වෙන රූප ඇතුළේ අම්මා තාත්තා දුව පුතා හිටියේ නැහැ නාම රූප දෙකක්වත් නැහැ කියලා උන්ට එනකොට වර්ණ සතහන මාත්‍රයක් විතරයි ඒකද එතන ප්‍රතිදීම හටගෙන ඉතුරු නැතුව නැතිනවා යම් කිසි සම්බේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම. දැන් තණ්හාව ඇති කරගන්න ඇති කරන්ද අම්මා හම්බෙලා නැත්තා තාත්තා හම්බෙන්නේ නැත්තා දුව පුතා සහෝදරය සහෝදරී ඥාති හිතේකින් හම්බෙන්නේ නැත්තා. මෙයාට දැන් තණ්හාවට ආහාර නැහැ. සම්මා දිට්ඨියදි වෙන්නේ මොකද්ද? ඒ ලෝකය හදාගන්න විදිහ මම මේ චිත්තෝට ආහාර නැහැ. තණ්හාවට ඒක ප්‍රතිපලයෙන් මොකද? එයා දුක නැති වෙලා දුක කියන එක නිරුද්ධ වෙලා සත්‍ය පුද්ගල ආත්මභාවයෙන් උපදින දුක එයාගේ මනසේ නොහට ගන්න ස්වභාවයකට පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා එයා. හ්ම් කියන ටික තේරෙනවා නේද? ඒක කියනකොට එතකොට නිවන කියනකොට දකින්න ඕගොල්ලන්ගේ මනසේ අපි එකමත කිව්වොත් මේ රාම රූප දෙක හොඳට දකින මත්තමක් ආවොත් තමන්ගේ මනසේ මව කියන අදහස සහෝදරය කියන අදහස තමන් කියන ශරීරේ මම කියන අදහස මනසේ නූපදින ස්වභාවයක පරිණාම කියලා හිතන්න. ඒ නොහත ගන්න බවට තමයි නිවන කියලා කිව්වේ. ඕනෙක ආරම්භ කරන්න කොහොම මගේ මනස දැන් මේ ස්වභාවය උපදින්නේ නැහැ ජරා මරණයන්ගේ මිදුණ නේද කියලා තමන් නැවත ඉපදෙන්නේ නැහැ කියන කාරණාව කියන්න පුළුවන්. හැයි සත්‍ය විකාරයක් උපදින්න සත්‍යව හම්බ වෙන්නේද? දැන් ඕගොල්ලන්ට තිරිසන් වස්තුවත් පෙරේතේවත් අසුරේවත් මනුස්සේවත් දිවිවත් හම්බ වෙන්නේ නැත්තම් ඒ හම්බ වෙන හැම වර්ණකට හැම වස්තුවක්ම පිළිසෙන දක්වා මනුස්සය කියලා දෙන්නක හම්බ වෙන්නේ නාම රූප දෙකක් නම් දෙවියන් දෙන දෙනක තියෙන තේන මොහොම ධර්මයක් තමයි පෙරේතේ දෙන දෙනක තියෙන නාම රූප දෙකක් තමයි අසුරයන් නිසසයෙන් ඉඳලා තියෙන නාම රූප දෙකක් තමයි කියන්නේ එක දෙයක් තුනින් කියන දක්වන මොනවාක් ආවෝ ඊට පස්සේ ඒක තවටිකක් වැඩි දියුණු වෙලා ඇහැට පෙවුනම පෙවුණු මනුස්ස දෙයක්කට ඇසිදිරි පිටේ ඉන්න ස්වර්ණ සතහා මාර්ගයක් නම් දෙවියන්ගේ ඇහැට පෙන්නේ ස්වර්ණ සතහා මාර්ගයක් නේද ඒ වර්ණ සතහන්නේ වරුතිම් කමක් ඇති නම් ස්වර්ණ සතහන වරුතිත්තේ ඉස්සරම තමයි එතකොට තිරසංගත හතාලිය ඇසිදිරි පිටට ආවෙත් එහෙමයි කියන වස්තම ඔගොල්ලන් දකිනාම ඔගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ මොකද දේවියෝ මානවයෝ බ්‍රහ්මයෝ ප්‍රේතයෝ අසුරයෝ නිරයෝ තිරිසංසත්ති හම්බ වෙන්නේ නැති මානක උපදින්නේ නැති එහෙම වුණත් ඔගොල්ලෝ නැවත කොයි සත්වන් කාය මරණාසන්න මොහොතේ ඒ හිතට ආරම්භ වෙලා කොයි සත්වන් කාය සංහාව උපදවා ගන්න ප්‍රතිසන්දි වශයෙන් යන්නේ එහෙම එකක් නැහැ දැන් උපදින්නේ හැම හිතකම ඇත්තද නාම රූප දෙකක් තුළ තියෙනකොට අපි හිතුවෝ ඒ නාම රූප දෙක කියන්නේ ටිකක් කරුණාවක් කරනවා සිවුම් මොකක්දම වර්ණක ධර්මාත්මයක් කියන මට්ටම ගත්තාම නාම රූප කතාවක් වත් නැහැ එතකොට දුක පිළිබඳ දකින්නවා කියන මට්ටම ගන්නකොට තමන්ට දුක ආපු සංකිටන පංචපාදන සංග දුක දුක ආපු පංචපාදන ස්කන්ධේ පිළිබඳ දකින්න ඇහැ පිළිබඳ දකින්න රූපය පිළිබඳ දකින්න එතකොට සංහාව දුරු වෙනවා ඈ සංහාව දුරු වෙනවා සංහාව දුරු වුණාම දුක කියන එක නෝපදින ස්වභාවයකටපත් වෙනවා එතකොට ඒ ඇත්ත ඇතිහිතිය දකින්න ඕන කොහොමද මම කිව්වා ඒක ක්‍රම දෙකකට එකක් පූර්වාග ප්‍රතිපදාය නැත්නම් සත්‍යනුලෝමික ඥානයේ හැටියට මේ සත්තු පුද්ගල වස්තු නාම රූප ධර්මයක් හැටියට බෙදෙන්න හැකි අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයක් හැටියට බෙදෙන්න හැකි ඊට පස්සේ කෙරවුන ලෝකෝත්තර දර්ශනය හැටියට නාම රූප දෙකක් හම්බ වෙන්නේ ලෝකයේ කෙලවර ඇහැ හම්බ වෙන වර්ණ සතහනක්මයි කියන මට්ටම දකින්න ඕන. ඔන්නයේ දැකීම් දෙක අභියසදි තමයි සත්‍ය අනුමික ඥාන සම්මාදිකය. එතකොට ලෝකෝත්තර මාර්ග ඥාන සම්මාදිකය, ඵලඥාන සම්මාදිකය. මෙන්න මේ වගේ නිවැරදි දැකීමක් අභියසදි අපිට තණ්හාවට ආහාර නැති තණ්හාව යෙදෙන්නේ නැති තණ්හාව කියන එක නොයෙදුනොත් සත්ත්ව පුද්ගල භාවයෙන් උපදින දුක නූපදින ස්වභාවයටපත් වෙනවා ඒ ස්කන්ධ චික්ක පිළිසිඳ දැකලා තණ්හාව නැති කරලා තණ්හාව හේතුයෙන් ආපු දුක්ඛික නොහත ගන්න ස්වභාවයටපත් කළ ජීවත් වෙන තැන තමයි රහතන් වහන්සේ කියලා කිව්වේ එතෙන්ද කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා නැත්තම් ශෝක විශේෂ නිබ්බාන කියලා කියනවා. ස්කන්ධය පිරියක් තියෙනවා. මෙයා සත්පුද්ගල නෝ ස්කන්ධ පරිහරණය ස්කන්ධයෙන් යැත් දකින්න. ඒ ස්කන්ධ ටික අම්මේ තාත්ති දුවේ පුතේ හැටියට දැකලා දකින්න කමක් නැහැද? ඒ නිසා එහෙම දැකලා විඳින දුකක් නැහැ. සමුදයයි දුකයි කියන දෙකම මෙයාගේ මනසේ නිරුද්ධ වෙනවා. නිරෝධය කියනකොට සමුදයයි දුකයි කියන දෙකම ප්‍රහාණය වෙන්නට නිරෝධය කියනකොට සාක්ෂාත් වෙන්න ඕන මොකද්ද සමුදය සහ නිරෝධය කියන දෙකේම නිරෝධය සාක්ෂාත් වෙන්නට එතකොට මෙන්න මේ විදිහට දුකේ දුක කියනක කවදාම හරි දවසක නැති වෙනවා නම් නැති වෙන්නේ නැති කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ ඇත්තක් වෙන සාස්ත්‍ර මහත්කමක් හම්බ වෙලා ওই විදිහේ ඇත්ත දැනගත්තාම දැනගෙන ඒ ඇත්ත දැනගන්න දැකගන්න තැනට යන ප්‍රතිපදාවක හැතුරුනාමයි කියන කාරණාව ඉස්සෙල්ලාම කර්මකටකේ තියෙනවා. අන්න ඒ සංතතිය ඔය දැනුම තමන් සංතතිය කියන කෙනා සුදුසුයි මෙන්න මේ සූත්‍රයේ කියන කාරණෝ ටිකට අනුව ජීවිතය හැදගස්ස ගන්න. එතකොට හාමුදුරුවනේ නැත්තම් ස්වාමීන් වහන්සේ නැත්තම් උපාසක මහත්මයෝ මම මේ ටික කළා දැන් මම මොකද්ද කරන්නේ කරන්න ඕනේ කියන එක අහන්න වෙන්නේ නැහැ අහන්න ඕනේ නැහැ. මොකද මේ ප්‍රතිපදාව කියන්නේ කියන්නේ දුක කියන එක පෙන්නලා ඒ දුක පිළිබඳ දැක්කහම සමුදය දුරු වෙනවා. දුක පිළිබඳ දකින්න සමුදය දුරු කරන්න නිරෝධය සාක්ෂාත් කරන්න ඒ සඳහා මෙන්න මේ විදිහට සම්මා දිට්ඨි ඒ දුක්ඛ ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න කියලා පනවන ඉගෙනගත්ත කෙනායි මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෙතන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව දේශනා කරන්න උනේ අර ටික පැහැදිලි මොකද ප්‍රශ්නයක් නිසා. මොකද බුදුරජාණන් වහන්සේ සැබැත්නෝල ජේතවනාරාමයේ පූර්වාරාමයේ සර්කා වෝස්තිකාවසින් හරු පූර්වාරාමයේ වැඩ වාසය කරන කාලේ ඝනක මොග්ගල්ලාන කියන ප්‍රාඥමය කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඝනක මොග්ගල්ලාන කියලා කියන්නේ මොග්ගල්ලාන කියන ප්‍රාඥමය. මෙයා ගණිත ගුරුවරයෙක්. අද කාලේ ඇත්ත ගණිත ගුරුවරයෙක්. ඝන තමයි උගන්වන්නේ ශිෂ්‍යයන්ට. එතකොට මේ ගණන් ගන්න නිසා මේ මොග්ගල්ලාන ධාතුනේ හඳුන්වන ධනක මොග්ගල්ලාන කියලා. එතකොට දැන් අහව ධනිත මහත්ය කියලා අපි කියන්නේ ධනක මේ වගේ මේ ධනක මොග්ගල්ලාන ධාතුනේ ඇවිල්ලා භාස්කෘත මහත්ය ළඟට ඇවිල්ලා වාදනා කරලා එක තැනක ඉඳගෙන භාස්කෘත මහත්යගෙන් ප්‍රශ්න අහනවා. මේ භාස්කෘත මහත්ය මේ නිගාන මාත ප්‍රාසාදේ නැත්නම් මේ පූර්ව ආරාමේ අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ප්‍රතිපදාවක් වෙනම කෙරවලේ අන්තිම පරිපල දක්වා එක පාඩකම උඩට ලගින්නේ නැහැ අනුක්‍රමයෙන් පරිපලවන් ලගින්න තියෙන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි මේ අපේ බමුණගේ ත්‍රාත්මයන්ගේ වේද ඉගැන්වීමේ අජ්ජාන කියන වේද ඉගැන්වීමේ අනුපූර්ව ක්‍රමයක් අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම භාගවත් මහත්මයේ ධනුග්‍රහයන්ගේ දුනු ශිල්ප උගන්වන අයගේ එකපාර්තම දුනු ශිල්පේ උගන්වන්නේ එක උගන්වන ක්‍රමයක් වෙනවා ටිකෙන් ටික අනුපූර්ව ක්‍රමයක් අනුපූර්ව ප්‍රතිපදාව එක පාස්තම කිලෝ සියක් උසහ දෙන්නේ දැකර බල උත්තරන අය ටික ටික දාලා නේද පුරුද්දින් බල උත්තර අර රීච් කරනවා කියලා කියන්නේ එයාය කිස්සෙල්ලා අපි කියමු කොහොම කිලෝ 25 පණියක් දාලා උගු වෙනවා නම් ඒක ඊට පස්සේ 30ක් දාලා 35 දාලා ඔහොම ඒකේ තම බෝලු ගියා. ඉතින් මේ වගේ මේ දුරු සිල්පේ අනුපූර්ව ක්‍රියාවක් අනුපූර්ව ශික්ෂාවක් තියෙනවා. ඒ විතරයි බාන්තමා අම්මා අපගේ අපි කරන ශිෂ්‍යේ කාමහරම අපි ශිෂ්‍යයන්ට උගන්වන්නේ උගන්වනකොට ඒකේ අනුපූර්ව ක්‍රමයක් තියෙනවා භාගවත් මහන්ස. අපි එකට එකයි දෙකට දෙකයි තුනට තුනයි හතරට හතරයි පහට පහයි හයට හයයි හතට හතයි අටට අටයි නවයට නවයයි දහයට දහයයි කියලා උගන්වනවා. ඒ කියන්නේ 100 හෝ ඊට වඩා බොහෝ සෙයින් අපි උගන්වනවා. නමුත් ඒකේ අනුක්‍රමයක් තියෙනවා. ඒ වගේ භාගවත් මහන්ස උපවාසයේ ශාසනයේ මේ ප්‍රතිපදාව අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ක්‍රියාව අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ප්‍රතිපදාව පහද පුළුවන් කියලා හල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයේදී බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ සත්පුරුෂය ගන්න පුළුවන් මේ ශාසනය පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් කරනවා. යන්නේ බ්‍රාහ්මණ අස්යම් ධනය කරන කෙනෙකුට ඉස්ලාම ආක්ෂේප ලැබුණාම ඉස්ලාම් කරන්නේ අර මොකද දාව එක මොකද හත උඹ වහන්නකෝ කොහොමද දාලා නැත්තේ ටිකෙන් ටික කටයුතු කරනවා ඒ වගේ පුරුත ධර්ම සාර්ථක කියලා මොකද ජනහස කියනවා සාමාන්‍ය කරන පුරුත්යේ මත අම්බෝනාම කතරිත මහ දේශනා කරනවා හික්මුවන්ට ධනය කරන පුරුෂයෙක් මත අම්බෝනාම මම ඉස්සෙල්ලාම යට මොකද කරනවා බුදුරජාණන්ගේ දේශනා කරනවා යතෝකෝ බ්‍රාහ්මණ සක්කෝ බ්‍රාහ්මණ එමත්යෙන් ධර්මවිනය අනුකුබ්බ අනුකුබ්බ සික්ක අනුකුබ්බ කිරිය අනුකුබ්බ වටබද පඤ්ඤාපේ සංසීවිත යම් තථාගතෝ පුරුෂධර්ම ලබිත්තා පතමං ඒවං කිනේකි බුදුරජාණන් ඉස්සෙල්ලාම යා මෙහෙම හික්මෝනවලු ඒ හිතුවන් විප්පු සීලව හොත් පාත්මක රංග සම්මුක්තව විහෙරති සංත විහරාහි ආචාර ගෝචන සම්පන්න අනුමත්තියද වජ්ජිත බදස්සාවි සමාදාය සික්කසු සික්කා පවසි මුලින්ම බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම කරන්න මොකද්ද හඳුනාම එයාව මුලින්ම හික්මෝන මොකද්ද සාත්මෝක් සංවර සීලෙන් සංවර වෙන්න ආචාර ගෝචනයෙන් යුක්ත වෙන්න ස්වර්ග මාස්ටර්ට වර්ධක බලධාරණෙන් ශික්ෂාවන් බොහොම ආදරෙන් ගෞරවයෙන් රකින්න කියලා ඉස්ලාම සිල්ලක විතරක් දෙනවා. දැන් ඔය කෙනෙක් මහානව ගුණවත් ඉස්ලාම සිල් පද ටික විතර කියලා දෙන්නේ නේ. ඒත් ඒ වගේ එතකොට සාත්මෝක් සංවර සීලේ කියලා කිව්වේ මේ පිළිතුරු පාන්සල් ආදි වස්තුක සීල් නවංගෝපසක සීල් වගේම සාමනීර දස සීල් උපසම්පදා සීල් වගේ සීල් අයිති මොකටද ප්‍රාථමික සංවර සීලයට එතකොට ප්‍රාථමික සංවර සීලයේ සංවර වෙන්නට ඕනේ ඊට පස්සේ ආචාර ධර්ම තියෙනවා යම් තැනක ගියාම ශිෂ්ට සම්පන්න කෙනෙක් හැටියට ලෝකයාගෙන් බැනුම් අහන්න නැතුව හැසිරෙන්න ඕනේ දෙ බුදුන් වහන්සේලා කරන සාමනීර ආයතන ශේඛියා කියලා කොටසක් තියෙනවා ආචාර ධර්ම 75ක් විශේෂයෙන් තියෙනවා මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා ගම්යකට ගියාම ගමේ ඉඳගන්න හැටි මෙහෙමයි කිඹුරා ඉඳගෙන යන්නේ මෙහෙමයි අධික අරගෙන යන්නේ මෙහෙමයි මේ වෙලාවට ඔළුව තියාගෙන යන්නේ ඔළුව හිස පවත්තන්නේ මෙහෙමයි කියන තැනක ඉඳලා එතකොට ආහාර පාන ගන්න තැනද දාන ශාලාව ගියාම දාන ශාලාව කටයුතු කරන්නේ කොහොමද වැටි කිලියකට ගියාම වැටි කිලියෙද කටයුතු කරන්නේ කොහොමද කියන තැන ටික ආචාර සම්පන්න ගති ටික පවා ඉඳලා තථාගත මහසේ උගන්වන නාමතොට පොළකට ගියාම ඒ ගති ටික මහසේ නමකට නම් සියල්ල ගන්නවා තියෙන්නේ එතකොට නිවන් දකින ඕගොල්ලන්ට ඒ ගති ටික එහෙමම තියෙනවද ඒවා අවශ්‍යයි හරිද ආචාර ධර්ම ආචාරයෙන් යුක්තව ගෝචර ධර්මයන්ගෙන් යුක්තව තමන්ට සාරුප්‍ය දෙයක් විතර ප්‍රසිද්ධ කරමින් ඉන්නට ඕනේ. එතකොට අනවත්තේ සෝවිදස්සාල කියලා කියන අනවත්ත වාදක බලයන් කියන්නේ සිල්පදයක් කරනවා කියා කනද පිටුපත් කරන්න බෑ. සිල්පදයක් කනද කැරෙනවා කියා ඒක කැරෙනවාට පිටුපත් වෙනවට බෑ. ඒක මේ සිල්පද ටිකට තේරෙන්නේ එතකොට අපි කියමු පාතිලක් නැතිනේ ඇත්තටම පාතිල එයා බොහොම ආදරයෙන් රකින්නවා සත්තු මරණවද රකින්නේ සත්තු මරණ මැරීම සම්බන්ධ සිත්තික දෙනවට එයා බය එයා ඒකට පිළිගන්නේ කියන තරකින් ආදරය එතකොට හොරමන් කරන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි හොරමන් කිරීම සම්බන්ධව මානසික සිතුවිලි උපදින්නවත් දෙන්න හොරින කරලා මොන කමයකට ඒ විදිහට අනවත්යේ තුවන්නේ අනවත්ව වර්ධන බලනවා ශික්ෂාවන් හරිද එතකොට මානසින් මුත් ඒ ශික්ෂාව කැදෙන්නවත් කැපිත්තු කරදාට බය කියන මතකතාව වහම එයාගේ සිල් කැදෙන්නේ එතකොට මොකද සිත්ත උපද්දලා ඒක බොහෝ කොට සිතේ ගිහිල්ලාමගේ කාර්යයෙන් මත් කරන්නේ එතකොට කැඩෙන්න අනවාත වර්ගකට බය කියන එක නැති වුණාම යටි ඉතම හිතා එහෙම හිතුවම දැනන දැන දක්වා වෙන්නේ අනුමාත්‍ර වර්ග බලයෙන් කියනකොට මනෝමින්ම මේ දිව්‍ය ආනන්දය මානසිකව දෙන්නයි. කය වචනෙන් දෙකේ නොකරන විතරක් නෙමෙයි කය වචනෙන් නොකරන චේතන මත්තම සිද්ධ වෙන මනසක් හදාගන්නත් වගේ කියන බවට පත් වෙනවා. අනුමාත්‍ර වර්ග බලයෙන් කියනකොට ඔන්න ওই විදිහට පළවෙනිම මොකද කරන්නේ පුරුෂ කම ක්ෂේත්‍රනාම මේ විදිහට හික්මනවා. ඊට පස්සේ යතෝ ග්‍රාහමන වික්කු සිල්වාහෝති පාස්ම පතංගර සංගරව විහෙරති ආචාර්ය කෝද සම්පන්න අනුමත්යේ බයද වර්ගයේ බයදස්සා සමාදා ඉස්කෙන දේකාවලේ මේ ග්‍රාහමනේ වික්කු මෙල්ගේ සිල්වත්නාම තමෙන් තථාගත උත්තර විනේති. එකල්දී තථාගතයන් වහන්සේ මතුවටත් යාව හික්මනවා. ඊට පස්සේ කියනවා මේ හික්කෝම් වික්කු ඉන්ද්‍රියේ දුක්තර ධර්ම වහන්ති. දැන් ඔයාලා ඉන්ද්‍රියන්ගේ වැඩි දුර ඇති බවක් ඇති කරගන්න. මේ හොකට අහගන්න මේ භවනා කරන හැටි. ඔබලා නිවන් දකින්න නම් ඕනේ. පැය ගානක විනාඩි දෙකක විනාඩි පහක විනාඩි 10ක පැය කාලක භවනා අවධියක් නෙමෙයි කියන්නේ. නැත්තම් පැය පහක් පැය 10ක කරන භවනා අවධියක් නෙමෙයි කරන්නේ. දවසට පැය 10ක් කිව්වොත් ඔයගොල්ලෝ වැඩක් නැහැ. මේ ප්‍රතිපදාව ජීවිතේ නැත්තම් මේ නිවන් දකින්න ඕන හරිස්සෙන් ලක්ෙක සතර දුක අවසන් කරන්න ඕන නම් අර මොන නම්දෙන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ සංවේගය ඇති වෙන්න වචනයක් කියන්නේ නැතුව අතීතයේ ජීවිතවල දුක් වෙන්න කාරණාවක් නෙමෙයි මතක් කරන්නේ. මම මෙතෙන්ද ඔබ යවදානි ගන්න ඕනේ දැන් ඒක නවත්ත මතක් කරලා මව මල දුකට අඳපු කම්ලෝ සතර මහා සාගරේ ජනිත වෙදී පියා මල දුකට අඳපු කම්ලෝ සතර මහා සාගරේ ජනිත වෙදී කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අතීතයේ දුක් සිහි කළා වර්තමානයේ අපිට පශ්චාත්තාපයක් ඇති කරවන්නේ නෙවෙයි අදද සංවේගයක් ඇති කරගෙන මේ දුකෙන් මිදෙන්න කියන තැන පෙන්නනවා. එතකොට ඒ වගේ දුකෙන් මිදෙන්න නම් මේ වගේ ප්‍රතිපදාවක් තියෙනවා කියන කරුණාව තේරුම්ගන්නේ පැයක දෙකක භවනාවක් ගැන නෙමෙයි මේ සාසනය ගැන එහෙම එකක් නෙමෙයි. මේ සාසනය කියන්නේ මේ වගේ ජීවත් වීමක් ගැන. තේරුණානේ? මේක ප්‍රතිපදාව අත්තරහර කිරීම එකින්ගට සම්බන්ධ අනුභූප අනුභූව ක්‍රියා මේ චිත්ත හික්මීමක් තියෙන්නේ. ඒ අනුභූව කියලා කියන්නේ ක්‍රමානුකූලව සම්බුදුලා තියෙන්නේ. දැන් මහා මොහොත එන්නේ ටික ගැඹුරු වෙලා තියෙන්නේ. අන්න ආනුභව කිවිහාන භව ශිකාන භව කරලා. ඒ විදිහින් මේ සාසනය එන්නේ ටික හිටින්න වැඩි වෙලා තියෙන්නේ. එක පාරක්ම මේ ඔක්කොම ටික පසුබලා නැහැ. මුලින්ම අර වගේ සීලය ගැන වග බලා ගන්න. සීලය ගැන වග බලා ගත්තාම තමන්ට දැන් සීලය ගැන ප්‍රශ්නයක් නැහැ. සීල් කැඩෙන්නේ නැහැ. තමන්ට හිතන්නේ නැහැ. දැන් එහෙනම් මේ බරු කෙනා කරන්න දැන් පුළුවන් තරම් දැන් ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගන්න. චක්කුණා රූපං විස්සා දැන් මෙත්තාය රෝති නාම වේදනාකාරී අත්වාදි කරන වේන චක්කුණේ මතන්තර වියන්තම් අභිජා ධම්මත පාපක අකුසල ධම්ම අනුවාස විද්‍යුන් තද සංග්‍රහය පටිපද්‍යති රාත්‍රක චක්‍රේදී චක්‍රේදී සංග්‍රහ මාපරිච්ඡේද මෙතන බුදුචාන් වහන්සේ ඒ වික්‍රම වෙනදියකට කියනවා චක්කුණා රූපං දිස්වා මා නිමිති කරගන්නෝති. එහෙන රූප දැකලා නිමිති වශයෙන් ගන්න එපා. මා කියන්නේ එපා කියනවා එපා. මා අනුභයෙන් ගන්නයි අනුභයෙන් වශයෙන් ගන්නත් එපා. යම් ආකාරයකින් චක්කුණින්දියේ ඇහැ අසංගත වාසය කරන කෙනා කියලා ආමක අකුසල ධර්ම උපදී නම් ඒ විදිහේ නිමිති අනුමිති ගන්න දෙපා. ඇහැ රැකලා ඇහැ සංවදයට පැමිණෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ওই විදිහට ඉන්ද්‍රිය සංවර කරගන්න කියනවා. ඒ කියන්නේ අපි ඇහෙන් හැම වෙලාවෙම ඇහැ කියන කාරණාව එපා නෙමෙයි ඕනේ. අපිට පන්දලකට යන්න බාර කොට කියවන්නේ ජීවිතේ නැහැ ඕනේ නෙමෙයි ඇහැ ඕනේ. හැබැයි ඇහැ නිසා අපායට යන්න ඕනේ නැහැ. පිළිහෙන්න ඕනේ. මේ ඇහැ කියන එක ආත්මය ගාමී ධර්මයක්වත් අපත්‍ය ගාමී ධර්මයක්වත් නෙවෙයි. ඒ කියන්නේ පිරිහෙන එකක්වත් ලැබෙන එකක්වත් නෙවෙයි. නමුත් පිරිහෙන පැත්තට ඇහැ උදව් කරගන්න පුළුවන්, දියුණු වෙන පැත්තට ඇහැ උදව් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ඇහැ උදව් කරගන්න එපා තමන්ගේ ආත්මයේ පිරිහෙන පැත්තට. හැම වෙලාවෙම ඇහැ උදව් කරගන්න තමන්ගේ ආත්මයේ සම්පාදනය වෙන පැත්තට. ඒ විදිහට ඇහැ සංවර කරගන්න. තාපතකින් ගත්තොත් ලෝභ දේශ මොහ ලෝභ දේශ කියන ලාම පාපසල ධර්ම ඇති වෙන විදිහට ඇහැ පරිහරණය කරන්න එපා. අලෝභ අභි සමෝහ කියන කුසල ධර්ම උපදින විදිහට මේ ඇහැ පරිහරණය කරන්න කියලා ඇහැ දෙකට බෙදා ගන්න. හරිද? මේ විදිහට ඇහැ කන දිව නාසය ශරීරය විශේෂයෙන් වර බලා ගන්න. ඔබ ඊගාට පින්වත නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙක් සිල්වත් වුණොත් ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත් බෝධිනේ බම්ම දැනගත්තු පෙපමණකින් ආශ්‍රය ක්ෂේත්‍රයෙන් පටන් ගත්තා. ඔය කාරණාව තුන එච්චරට බලනවා. එතකොට ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඊට පස්සේ මනසින් ගත්තොත් මනෝමෙන් ලා ලෝභ දේශ හිතන විදිය ආරම්භන හිතින් හිතින් හිත හිතා හිත හිතා ඉන්නවා කියන එක නතර කරන්න වෙනවා. එපමණකින්ම ඔබලා කිසිලේ භාගයක් නැහැ. ඒ කියන්නේ සමාධියට භාගයක් නැහැ. මොකද මානසික අපි ලෝභය ඇති වෙන විදිහට හෝ තරහව ඇති වෙන විදිහට නිතරම මොනවා හරි හිත හිතා ආවල් එක කරනවා. ඒ කියන්නේ ලෝභය ඇති කරවන්න පුළුවන් වෙන විදිහේ නිමිති ගන්නවා නෙමෙයි. මම ආවල් දෙයක් යනවා, මේ ආවල් දෙයක් කරනවා, මේ ආවල් එක හදනවා කියලා තමන්ගේ ලෝභය කියන එක උපදින්න පුළුවන් විදිහට හිතේ හිතේ ප්ලෑන් කරන එක තමයි අපි කරන්නේ. එතකොට කුද්ධීතිය කියන එක උපදින විදිහට. දැන් මේ ඉන්ද්‍රිය සංවරය කියනකොට රූපාදී ආයතන පහන් කරත් නෙවි මන ආයතනයයි. මනසින්ද එයා ලෝභය ද්වේෂය කියන කාරණාව ඇති වෙන විදිහේ නිමිති අනුනිමිති හිතන්නේ නැහැ. නිමිති අනුනිමිති ගන්නේ නැහැ. මනස සංවර කර ගන්නවා. එයා හිතනවා නම් හිතන්නේ ලෝභය ද්වේෂය දුර වෙන විදිය අරමුණුමයි හිතුවත් හිතන්නේ. සිහිකොළු සිහි කරන්නේ. මේ කොමුණකින්ම සෑහෙනම කොටසක් හැදෙනවා. ඒකයි මේ සාසනේ ඇත්තටම සමාධියට කමතහනක් නැහැ. සමතපදේ කමතහන් කියන්නේ ඒක සමතකමතහන්. සමතකමතහන් කියන්නේ මේ සාසන බහැර තියෙන බහැර ඔය කමතහන් 40ක නමුත් ඒ අභියම උදව් කරගත්ත හැකි මේ සාසනයේදී ඇත්ත දකින්න. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සම්මා සමාධිය ඇති කරගන්න වෙනම සමතකමතහනක් නැහැ. වායාම සති සමාධි කියන ටික දිහා බලන්න. එතකොට මෙතනදී සතර සතිපට්ඨානයේ සිහිය සම්මා දිට්ඨියට අනුව සිහිය කය කෙරෙහි උත්සාහයෙන් සිහිය තබා ගන්න එක විතර සමාධිය තියෙන්නේ. ඒ කියන්නේ තාපතෙන් ගත්තාම මේ සීලේ නිසාම සමාධිය ලැබෙන්නේ. මේක කියන සමාධි සංවර්ධනික සීලය කියලා. සීලේ කුමකටද උපකාර සමාධිය? සීලේ අවසන් වෙන්න ඕනේ සීලේ හැදෙන්න දක්වා සමාධිය. සමාධිය කුමකටද උපකාර? ප්‍රඥාවට. හරියට නිවැරදිව සමාධිය ඇති වුණාම ඇත්ත ඇති හැටි දකින්න. ප්‍රඥාව. ප්‍රඥාව කුමකින්ද අවසන් වෙන්න ඕනේ? ආස්තනික ගැලතුමේ හිත නිවිලා. විමුක්තිය. විමුක්තිය කුමකින්ද අවසන් වෙන්න ඕනේ? ඥාන දර්ශනයෙන් කියලා මේ ධර්මයේ මෙතෙන්ට ඇවිල්ලා. මේ ධර්මයේ මෙතෙන්ට ඇවිල්ලා කියලා එකින් එකට එකින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ සීලය තමයි සමාධියට තියෙන මේ තාපනේ කමතන සමාධි සම්පන්නක තීජය. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය ඉතල ගන්නකොට මනස තුනක වග බලා ගන්න. එතකොට මේ සමාධිය ඇති කරනවා කියන සමාධිය ලබා ගන්නවා කියන එකේ භාගයක් ඔබ ලෙසම කරනවා. ඊට පස්සේ ඔන්න යම්තර රාත්මන විචුවේ ඉන්ද්‍රියන්ගේ වැටු දුරටු වාසය කරයිද තමේන ප්‍රතාරකව උත්තර මිනේ තථාගතයන් වහන්සේ ඊට පස්සේ විචුව මතුවට හිටමන ඒ හිතුවා භික්ඛු භෝජනේ මත්තන්න හොති දැන් මහානා ඔබ භෝජනේ සමර දැනගන්න මේ පිට දෙහිතරට ඔක්කොම මතක තියෙනවා නේ පළවෙනි මොකද්ද තුන්වෙනි කාරණාව භෝජනේ පමණ දැනගන්නවා. හරිද? ඇඟ පහසක් කරගැනීම පිළිබඳ මේ ඇඟ තරතර ගැනීම පිළිබඳ මේ ඇඟ වැඩිම පිළිබඳ මේ ඇඟ ලස්සන වෙන්න නෙවෙයි ඈ ක්‍රීඩා පිළිස කිලිපිනස ශක්තිය ඇති කරගන්න එහෙම නෙවෙයි ඈ යම්තරක් මේ දුක්ඛාරම පතරෙන් එතර වෙන මේ ධර්මයේ වඩා ගන්න මේ බ්‍රහ්මචර්යය හැසිරෙන මේ ජරාමර දුක ඉක්මවනකම් මේ කය පවත්වා ගැනීම සඳහා මේ ආහාර ගන්න කියන අදහස ඇතුළු ආහාර ගන්න. තාපයෙන් ගත්තාම ආහාරයෙන් දැනෙන රසය ජීව ස්පර්ශය නිසා නැතිවෙල ඒක නැති වෙයි. නමුත් ආහාරයෙන් රස දැනෙන්නේ නැහැ. රසය ආහාරයි. හොඳ සමාජ කරනවා. මොකද රසය ආහාරනේ ආහාරයේ ආහාරයේ කියලා කියන්නේ ඔය කන බොන එකේ තියෙන පටිලාපෝති ජීවාණු කියන මේ මහබුද්ධ ටික ඇසුරු කරගෙන වර්ණ ගන්න රස ඕජා කියලා කියන්නේ ඕජා කියලා කියන්නේ අන්න ඒ ටික තමයි ආහාර ඕජා කියලා කියන්නේ ආහාර ටික මෙන්න ඕජා කියන තමයි ආහාරය කියන්නේ ඔකොල්ලෝ ඔය දෙක එතකොට ප්‍රශ්න දැන් තියෙන්නේ ආහාරයේ රසවත් නිසායි රස ආහාරයට බැඳලා ඉඳ යෝගුල්ලෝ විමුක්තුන් ආහාරයට සම්මාන කරන්නේ ආහාරයේ රස නැහැ රසයේ ආහාර නැහැ කියන එක තේරුම් ගන්න. ඒක මතක තබා ගන්න. ඒ කියන්නේ ඔබලන්ට දිව නැත්නම් දැකලා ඇති කටේ එහෙම ආබාධ තියන අයට මේ බිල්ල එහෙම හිල් කරලා ඉන්ජෙක්ෂන් එකක් ආහාර දෙනවානේ රස දැනෙනවා. ඉතින් අහන නැත්නම් රසයට ආහාර සම්බන්ධ නැතිනම් වැඩි කරන්නේ නැහැ. තමයි දෙකෙන් දෙනවා රස අවශ්‍ය නැහැ. කියන්නේ ආහාරයෙන් කරන කරනවා කියනවා. හදි කෑවම උනත් දිවල රසය දැනෙන්න පුළුවන් නමුත් වෙන කෘත්‍ය කරනපත්. අර්ථකෝත. එතකොට රසයේ කියන එකේ ආහාර සම්බන්ධයක් එතකොට ඒ නිසා කරපේ ගැන බලන්න නැතුව ආහාරයෙන් දෙක කෘත්‍ය මොන මොන රසට කියලා කෑවත් ඒ රසයන් ඉපදලා නිරුද්ධ වෙනකොට මේ කය තරවේ මහත්කේ නැත්තම් මේ නිරෝධි මත ලෙඩ හැදී නැත්තම් මේ ධර්මජටි අකුරා ගන්න බැරි වෙයි කියන තැනකින් බලලා මේ ආහාර පාලනය කරගන්න ආහාරය ගැන මොන තරවද එතකොට රස ප්‍රස්තාව කියන එක හෙක්මා ගන්න ආහාරයෙන් රසය වෙන් කළා අරගෙන ආහාරයෙන් රසය වෙන් කළා රසයෙන් ආහාරය වෙන් කළා අරගෙන හරිද ඊට පස්සේ ඔන්න ඊට පස්සේ භෝජනේ පවන දැනගන්න තත්ත්වයට පත් වුණාම බුදුරජාණන් වහන්සේ මතුවලා ඒ භික්ෂුව හෙක්මා මොකද ඒ තුන් දුක්ඛ ජාග්‍රියා ජාග්‍රියා මනියුක්ත වේරා දැන් ඔබ නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න දැන් කියන කාරණා අපි කියන්නේ නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න දිව සංචාරකමේන නිසජ්ජාය නිසජ්ජාය ආවර්ණේ ධම්මේ චිත්තං පරිචෝදිහි දවල් කාලේ සංකවනයේ නිසජ්ජාය සක්මන් කරමින් ඉඳගනි. ඔය ජීවිතේ විතරයි පාරලා තියෙන්නේ. ඔය සක්මන් කරන ආසන වල සක්මන් මාළු වල දැකලා තියෙනවානේ ආසනයේ සක්මන් මාළු වල පාරලා තියෙන ඔය දෙක. මොකද මේ කර්තනකම ඉඳගෙනම ඉන්නකොට නිදි කියලා වැටෙන්න තියෙන කම අයින් කරනවා ඉරියව් වෙනස් කරලා සක්මන් කරනකොට සක්මන් කිරීමෙන් ඇති වෙන තෙහෙට්ටුව විඩාගාතිය අයින් කරනවා එදෙනම කියන්නේ එතකොට කායික ව්‍යායාමයේ මාරු කිරීමෙන් හිතේ කෙලෙස් දුරු කරගන්න පහසු විදිය උපකාරයක් අයත් හදලා තියෙන මේ ඉරියව් දෙකේ එබඳු උපකරණක කය උපයෝගී කරගෙන නීවරණ ධර්මයන් දුරු කර ගන්නට ඕනේ. එතකොට මෙතනදී දවස පුරාම තමන් තුළ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්ද උපතු කුතු විචිකිච්ඡා කියන නීවරණ ධර්මතා පහ හඳුනගෙන ඒ පහෙන් කුමන හෝ එක තමන්ගේ සංතකයේ තමන්ගේ සංකාමයේ දැක්කොත් දකිනවා ඒක තමන්ගේ මනසින් අයින් වෙනකන් ප්‍රයෝග කටයුතු විදිහකට ඒකයි ආවරණ ධර්මයේ හිත පිරිසිදු කරනවා කියලා කියන්නේ කාමච්ඡන්දේ කියලා කියනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පංචකාම ගුණ එයා අනුව ගියා වූ මනස එතකොට මනෝමය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන් සිහි කරගෙන කර කර ඉන්න මනකට ඒවා අරමුණු කරන කමතම තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ කමත කියලා කියන්නේ එතකොට ඒ වගේ අරමුණු ගැන හිත හිතා ඒ කියන්නේ ඕගොල්ලන්ට එන්නේ නැහැ රූප ගැන සිහි කරනවා කියලා දරුවා කොහොමද දරුවා ගැන කොහොමද කියලා ඔහොම තමයි හිතන්නේ නැත්තම් ගෙදර වැඩගෙන වත්තුගේ වත්තු වැඩගෙන කියලා කාමච්ඡන්දය කියලා කියන්නේ යම් විදිහක අපි කෙටියෙන් ගත් යම් නිමිත්තක් මරණා තන්න මොහොත්තේ ඉදිරිපත් වෙලා තන්නහා විදිහම කාම භූමිය උපදී නම් එතකොට කාම ඡන්දය කියන එක කාම තණ්හාව කියන එක අද ඔයගොල්ලෝගේ මනසේ තියෙන තැනට දැනෙන මට්ටම සාපේක්ෂව දකින්න එපා එහෙම මොහොත් අපිට ගන්න බෑ ගන්න බෑ කිව්වේ ඔබට තේරෙන්නේ මරණා තරණ මොහොතේ යම් නිමිත්තක් ඕගලන්ට සිහි වුණොත් සිහි වෙනකොට ඒකට කැමැත්තක් ඇති වුණොත් ඒ කාම භූමියට උපදින්නේ ඒ නිමිත්තට තියෙන කැමැත්ත කියනවා කාමච්ඡන්ද කියලා. එතකොට එහෙම ගත්තාම එතකොට ඕගලන්ට තේරෙනවා ඉන්දිකට්ටක් හොවා කාමච්ඡන්දේ නිදා නැහැ කියලා. ඒ කියන්නේ ඉන්දිකට්ටක් කරේ මරණා තරණ මොහොතේ සිහි වුණොත් ඒකට කැමැති වුණොත් කොහොමද ඕගලන්ට බ්‍රහ්ම ලෝකෙට උපදින්නේ? කාම භූමියේ. හේ එහෙනම් ඒ වගේ නිවර්ණ ධර්ම කියලා කියන්නේ අපි ඔය එක එක මනෝමය එක එක බඳු මුක්ත ද්‍රව්‍ය කාරණා ගැන හිත හිතා හිත හිතා ඉන්නේවා සත්ත්ව පුද්ගල අවිඥානික කයවල අවිඥානික වස්තු ඔක්කොම ටිකයි ඊට පස්සේ නැතිීමේ නැරීමේ හිංසා කිරීමේ කල්පනා කියන ටිකයි කියලා අපාදේ කියන ටිකයි අපාදේ නැතිීම ඒ වගේ කල්පනාවක් දැක්කොත් ඊට පස්සේ උද්දච්ච කුච්ච කියන හිතේ විතරම කම හිතේ විතරම කම නැති කරන්න හැම වෙලාවෙම සත නිමිත්ත ආශ්‍රයනය කරමින් ඉන්න වෙනවා ඔයගොල්ලන්ට. එතකොට තීන විද්‍ය පුරු කරන්න හැම වෙලාවෙම තීන විද්‍ය පුරු කරනවා කියන කාරණාව තමයි ඔයගොල්ලන්ගේ ඉරියව් දෙක තියෙනවා. මේ ඉරියව් දෙක තුලින් මොකද හිතේ වැඩිකම සහ කයේ වැඩිකම කියලා දෙකක් තියෙනවා සීත සාහිත්‍ය කියලා. එතකොට හිතේ වැඩිකම කියන්නේ දැන් මේ අප භවනා කරන්න කියලා වගේ එතනකින් හිතේ කම්මැලිකමක් ඇති වෙනවා වෙනවා. ඒ නිසා ඒකට කියනවා චෛතසික විහිදේ කියලා. හිතෙන් හිතන්න ඕනේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා. ඒ කියන්නේ අපි අනන්ත සතර කොච්චර ඉපදින ඇද්ද එතකොට ඒ ඉපදෙන හැම ජීවිතයකම ලෙඩ වෙලා ඇති පහළ වෙනවා කරන්නට පත් වෙනවා කියලා. එතකොට සතර අපාය කොච්චර දුක් විඳලා අතීතයේ කොච්චර දුක් විඳලා තව කොච්චර දුක් විඳලා තියෙනවා කියලා අර්ථ සංවේග වස්තු කියලා කියන්නේ සංවේගයේ උපදවා ගැටියුතු වස්තු නටක් ගැන පෙන්නන මේකට හිතන්න ඕනේ මේ කාරණා. එතකොට හිතේ විදිහ තියෙනවා ඒ එක තැනක ඉඳගෙන ඉන්න එපා ටිකක් සක්මන් කරන්න ඊට පස්සේ එතකොට කය විදිහ තියෙනවා කය මෙලි කමුදු කරනවා සක්මන් කරනවා ඉඳගන්නවා ඉඳගෙන
ඉන්නේ නැහැ. ඊට පස්සේ ආපහු නැගිටිනවා. සක්මන් කරගෙන ඉන්නේ නැහැ.
මේ විදිහට තවල් කාලය දිස් කරනවා වගේ රෑ පස්චිම යාමේ කියලා කියන්නේ හවස ඉඳන් රෑ 10 වෙනකම්. ඊට පස්සේ රෑ 10 ඉඳන් රෑ 2 වෙනකම් නිදා ගන්න පුළුවන් මැදට යන්නේ අප පහතර දෙක නැගිටින්න. හරිද? කියන්නේ ප්‍රථම යාමේ මධ්‍යම යාමේ පස්චිම යාමේ කියන්නේ රෑ දෙක. දෙකේ ඉඳන් හය දක්වා. අප පස්චිම යාමේ ඉඳගන්නේ සක්මනේ ආවරණ ධර්මයන්ගේ හිත මේ පිළිසුදු කරනවා. ඇත්තටම අපි එහෙම හරියට මේ කියලා තියෙන විදිහට කලාවන් කරනවා නම් මේ නිවන් දකින්න දෙන්නේ කාමාවෝත් නෑ. බැරි එකක් අපි කවුද කරලා තියෙන්නේ කියලා කියන්න බලන්න හරියට ඇත්තටම කොහොමද කරලා. පාන්දර දෙකට පැත්තකින් දෙවේවා. පාන්දර හතරකවත් නැගිටලා භාවනා කරනවා. එතකොට යම් දවසක් එන්නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ අද මෙතන බෑ කියලා කියන්නේ ඔයගොල්ලෝ තාම බෝධිනේ පමණ දැනගන්නවා කියන තැන අදක් නැහැ කියන එක. ඒකේ අදක් කියන්නේ ඔයගොල්ලෝ තාම ඉන්ද්‍රිය සම්මෝධයේ අදක් නැහැ කියන එක. ඒකේ අදක් කියන්නේ ඔයගොල්ලෝ පාපමුක්ත සම්මෝධයේ අදක් නැහැ කියන එක තමයි. මෙතන බැරි නිකන් හින්ද නෙවෙයි. ඔතන බෑ කියන්නේ ඒක උදේ කියලා බෑ. ඒක උදේක බෑ කියන්නේ ඒක උදේක බෑ. ඒක දැක්කම ඊට උදේට ආවා. මේ දෙක අනුකූප සිය අනුකූප සිද්ධාවක් වෙන නේදයි. ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා කියන කාරණාව කරන්න පුළුවන් කාටද? සාතුක සංවර සිද්ධින් සම්පද වෙච්ච කෙනාට විතරයි. ඒක නැහැ කියන ඉන්ද්‍රිය සංවරය නැහැ. ඊට පස්සේ භෝජනේ හමන දර ගන්නවා කියන කාරණාව කරන්න පුළුවන් ඉන්ද්‍රිය සංවර වෙච්ච කෙනාට මිසක අනිත් කෙනාට නැහැ. නිදිගුරු විදිහේ යුක්තවා කියන කාරණාව කරන්න පුළුවන් භෝජනේ සම්මත කරගන්නවා කියන කෙනාට විතරයි. මට තද වෙනකම් කන කෙනාට එයාට ඒක කරන්න බෑ. ඒ කෑමටම නිදිමතයි. නඩවට දේවා රැහැටදෙක හොස්තට බඩ පිරෙන කෑම ගන්න බලන්න නිදිමත එන්නේ නැද්ද කියලා. එතකොට ඔන්න නිදිගුරු විදිහේ යුක්තව ඊට පස්සේ නිදි දුරුකිරීමෙන් යුක්ත වුණාම බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයා මතුවට කිස්නවා. ඒ කියන විද්‍රු සති සම්පදයන් වෙන සමනාගතෝ හේති අභික්කන්තේ පරික්කන්තේ සම්පදානකාරී හෝති ආලෝකිතේ විදෝසිතේ සම්පදානකාරී හෝති සම්මුද්ධිතේ පතාරිතේ සම්පදානකාරී හෝති සංඝාති පත්ත ජීවර දාන සම්පදානකාරී හෝති අතිසේ පිසේ කායිසේ සායිසේ සම්පජානකාරී යෝති උච්චර පස්සාව සම්ම සම්පජානකාරී යෝති ගතේ ගතේ සිතේ නිතේ සිතේ ජාගෘතේ බා භාජිතේ තින්නින් භාවේ සම්පජානකාරී යෝති දැන් ඊට පස්සේ පෙන්නනවා එහෙනම් නිදිදු කිරීමේ යුක්ත ගන්න දැන් සති සම්පජානකාරී යුක්ත වෙන්න සති සම්පජානකාරී කියන්නේ හැම දෙයක්ම සිහි නෝනින්ම කරා සමතින්නේ මුලා වෙන්නේ නැතුව සිහි නෝනින්ම කරා කියන එක කියන. එතකොට මෙන්න මෙතන හරිම වැදගත් කරා. හරිද? ප්‍රතිසම්පජන්‍ය කියනකොට සම්පජන්‍ය කියන්නේ එක අමුතු එකක් නෙවෙයි සම්පජන්‍ය කියන ප්‍රඥාව මොන මේ සිහියෙන් කරන්ද සිහියෙන් ජීවත් වෙන්න ඕනේ කියන දර්ශනය කියන්නේ මොනවාද? එතකොට සත්‍ය සත්‍යයන් කියනකොට අපි කියන්නේ ආනාපාන සතිය වඩන ඉතරලා සත්‍ය නිමිත්ත කියලා මම හඳුනන නාසය හෝ පුලෙන් ගාව මෙන්න මෙතන හිත තබාගෙන අතහරින් නැතුව හරිත කූඩැල්ලේ කිරුණා වගේ හැම වෙලාවෙම සත්‍ය නිමිත්ත අතහරින්න නම් එපා. සත්‍ය නිමිත්තේම හිත තබාගෙන හැම වෙලක්ම කරන්න ඕනේ. ඒ විතරක් නෙවේ සතිමින් හිත තබාගෙන කර්ම කරන වැඩේ සිහියෙන් කරන්න ඕනේ. වැඩේට සිහියෙන් කරන්න. වැඩේට සිහියෙන් කියනකොට මේක පොඩි උපායයි. පොඩි උපායක් කියලා කිව්වේ මේකින් කරන කර්තව්‍යය කියලා. කර්මයේ සිහියෙන් කරනවා කියන එකේදී. මේකින් කරන්නේ මනසට වර්තමානයේ පලායන්න නොදෙනවා.
දැන් අපි වර්තමානයේ එකක් කරමින් මනසින් වර්තමානයේ ඉන්නේ නැතුව දුක උපදවන හෝ දුක උපදවන හේතු හදන විදිහට අතීතය හා අනාගතය හා සම්බන්ධ වෙලයි මනෝවිද්‍යාවෙන් ඉන්නේ ආයෙලා. මනෝවිද්‍යාවෙන් තමයි දුකයි සමුදයයක නිර්මාණය කරන්නේ අපිට. අපි නිකම්ම කියන දැන් ඔයගොල්ලෝ හවස් බුද්ධ වන්දනා කරනවා බලන්න ඔයගොල්ලෝ වන්දනා කරනවා මෙහෙම වචන දෙක කියනකොට මනසෙක දෙකලිය වලි කරනවානේ ඈ ඕනම වැඩක් කරනකොට ඈ වැඩක් කරනකොට කරනවා කියන දේ කළාට කලින් කළාට හිතේ කල් කරනවා එක කරනවා කියන සිද්ධියක් නැහැ නේද මනස වෙනතනක ඉන්නේ දැන් මේ සති සම්පජන්නේදී කරන්නේ මනස කරන වැඩෙත් එක්කම තබා ගන්නවා. තේරෙනවද? අමුතුවෙන් කරනවා යනවා යනවා කනවා බනවා බොනවා බොනවා වගේ කියලා හිතනවා කියන එක නෙවෙයි. තමන් දැනුම් සහිතවමයි වැඩේ කරන්නේ. වැඩේ ආරම්භ කරන්නේ දැනුම් සහිතව, වැඩේ කරගෙන යන්නේ දැනුම් සහිතව, වැඩේ අවසන් වෙන්නේ දැනුම් සහිතව. කියලා ඒ වැඩේ ඉවර වුණාම ඊගා වැඩේ පටන් ගන්නකොට තමන් දන්නවා වර්තමාන සති නිමිති තියාගන්නවා විතරක් නෙමෙයි සති නිමිති තියාගන්නවා ඒ විතරක් නෙමෙයි කරන කරන හැම වැඩෙත් එක්කම ජීවිතේ දුරු වෙන්න ඕගොල්ලෝ කිව්වතුන් දවසක් අවුරුදු ගණන් එපා මාස ගණන් එපා දවස් ගණන් එපා එක පැයක් සත්‍ය සම්පෝඥයෙන් ඉඳලම කල කොච්චර වෙනසක් වෙයිද කියලා ලෝකෙට පැහැක් ඉන්න පුළුවන් ලොකු දෙයක් ඒකෙන් අපි භාවනා කළාට සත්‍ය සම්පෝඥය කියන එක ඍණ මට්ටමේ තියෙන කාම ඕගොල්ලෝ කාටවත් බැරි ඒක පැහැක් ඉන්න තමන් වර්තමානයේ තමන්ගේ කයත් එක කරන කරන දේත් එක්ක ඉන්න ඉන්න පුළුවන් මොහොත් ඊට පස්සේ බලන්න තමන්ගේ මනස මොනතරම් ගැහැඳේක මොනතරම් ප්‍රතිපදයක් තියෙද කියලා මේ අවුරුදු ගණන් යන්න ඕනේ නැහැ මේ සාසනේ ප්‍රතිඵල බලන්න එකීවේ ප්‍රභාවකට දැන් මෙතන වටාපත අපි වෙනදට දැන් මෙහෙම කතා කර කර මොනවද හිත හිත වටාපත ගන්නවා පවන් ගන්නවා තියෙනවා නමුත් මනසින් අපි වෙන කොහොමද නමුත් දැන් මනසින් කතා කරත් ඒවා නමුත් වැඩ කරනකොට දැනුම් පරිතමයි අතර දීගු කරේ දැනුම් පරිතමයි මේ වටාපත ගත්තේ දැනුම් පරිතෝමයි පවන් ගහනවා කියන කාරණාව වෙනවා පවන් ගහනවා කියන කාරණාව ගන්නවා ඒක තමනකොට කොහොම ඉදිරියට කියලා ගන්න හැම වෙලාවෙම කයෙන් කරන වැඩේ සහ වචනෙන් කියන දේක මනස බැඳිලා තබා ගන්නවා කියන කම හොඳට දන්නවා කියන්නේ මොකද්ද කියලා එයා දන්නවා එයා දැනගෙනමයි කියන්නේ එතකොට කෙනෙකුගේ හිත විදෙන වචන තෑරෙන වචන කෙලස් මිශ්‍ර වෙන්නේ නැහැ ඔයෙහි ගහනවා කියලා විදවනවා කියලා ඒ වගේ වචන එන්නේ නැහැ. ඕව එන්නේ ඒ වගේ වචන එන්නේ කෙලින්ම ප්‍රපද සංගත මනස එක්ක සම්බන්ධ වෙලා. වචනේ දිහා බලාගෙන සිහියෙන් ඉන්න කෙනාට මනස සංවරයි. කය දිහා බලාගෙන සිහියෙන් ඉන්න කෙනාට කාය කාරණේ සංවරයි. අන්න ඒ විදිහට සති සම්පජන්ය කියනකොට කරන වැඩේට සිහියෙන් කරන්න සති නිමිත්ත හේතු තබාගන්න. ඊට අමතරව තවෝකේ සුවිශේෂීකමක් තියෙනවා. ඒක කරනවා නම් යම් ද්‍රව්‍යයක් මේ භාවනා කරන කෙනෙකුට මම කියන්නේ යම් ද්‍රව්‍යයක් ගන්නකොට හෝ තියනකොට වචන කතා කරනකොට ලහුතා රූපේ කායට ආරෝපණය කරගන්න කල යුතුයි. ලහුතා රූපේ කියලා කිව්වේ සැහැල්ලු බව නිබර ඒ කියන්නේ එක පාටම වේගෙන් ගස්සල ගන්නවා මේ අද අපි යමක් ගන්න විදිහටම හිතේ තියෙන සමාධිය නැති වෙනවා නමුත් අපි කය පවත්තට ක්‍රමයටම හිත සමාධි වෙන්නේ දරුවෙක්ව නිමිනලට පුතේ ළඟ නින්දයන් නේද නිදාගන්න ඒ වගේ කය මේ මනස කය වචන දෙක හිමින් වැඩ කරනවා නම් මනස සංවරයි අපි කියමු වතුර භාජනයක් තියෙනවා මඩ ටික අලියට බේරිලා අපි එකපාරටම කෝපය දාලා ගත්තොත් ඒකෙන් ආපහු කැලැත්තල මඩත් එක්කමයි නේද වෙන්නේ. ඒ වගේ දැනකදී අපි මඩ ටික එන්නේ නැති වෙන්න වතුර ටික ගන්න කොහොමද? ඉන්නේ ගන්නවනේ. ඒ උපභෝගය ගන්න. ඔගොල්ලෝ එකපාරටම ගන්න කොට මඩත් එක්කම ඇවිස්සලා වගේ මේ මනස ප්‍රපංචවම වේගවත් සමාධිය නැති මේ ගන්නකොට මේක මඩය විසින් නැති විදිහටයි මේ වතුර ටික ගන්න. මේ කාය කර්මය කරන්නේ ප්‍රපංචය විසින් නැති විදිහටයි. ඒ නිසා යම් සිහියකි යම කරනකොට, කයි යම ගන්නකොට අත නිබර කරලා බොහොම සැහැල්ලුවෙන් ඒ දේ ගන්නවා. ඊට පස්සේ බොහෝ අත නිබර කරලා බොහොම සැහැල්ලුවෙන්ම ඒ දේ තියන්නේ. ඉතින් ඔන්න ඕවටනම් භාවනා පන්ති කියන එක සුදුසුයි. ඒ කියන්නේ මේක ගෙදරින්ද ඔයගොල්ලෝ කරන්න බැරි හින්දා ටිකක් කරන්න පුරුදු වෙන්න. නමුත් එහෙම පුරුදු වෙලා හරි ඊට පස්සේ ගෙදර දිහදී කරන්න වෙනවා ටික ටික හරි. මේවා මම ඔය අමතර කාරණා මොන්නේ. මේවා මේ කියන දේවා. මෙන්න මේව කළොත් හිත ඉක්මනටම සමාධිය වෙනවා. ඒකකොට සත්‍ය සම්පජාන්නේ දුක්ත වෙන්න ඕනේ. සත්‍ය නිමිති හිත තියා ගන්න ඕනේ. කරන කරන වැඩේ එක තියා ගන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි කයද වචනද ඉදා මෘදු ගතියකින් පරිහරණය කරන්න ඕනේ. සංසිඳුණු සංසිඳෙන විදිහට හිතල සංසිඳීමකින් කරන්න කියන කාරණාව. ඒකට එතකොට කාර්යයක් කිව්වොත් පාටවා මෙන්න මේ විදිහට කොහොමද කර්ම පහතරව සංකතිය දිනන කෙනාට? එතකොට බුදුරජාණන් වහන්සේ මතුවට පිටමන ඒ හිතුවන් දෙකෝ විවිස්තන් තේනාසනම් වචි ඔහොම දැන් යාට දැන් ඔබෝ විවේක සිනකලකට යන්න කියලා පනවනවා. යාට සංග්‍රහ කරන ආරණ්‍යකට වේවා, ගහක් මුලකට වේවා, කන්දකට වේවා, ගුහාවකට වේවා, සොහොනකට වේවා, පිදුරු බිත්තරකට වේවා, කොහාකට හරි දැන් භාවනා කරන්න යන්න කියලා පනවන්නේ කාටද? ඔන්න ඔය ටික තමයි සන්තකයේ තියෙන කෙනාට. ඉන්ද්‍රිය සංවරයේ තියෙන මේ සාතන උරය සීලයේ තියෙනවා, ඉන්ද්‍රිය සංවරයේ තියෙනවා, රෝජනය බඳන ගැනීම තියෙනවා, විදුදු කිරීම තියෙනවා, සත්‍ය සම්පජන්ය තියෙනවා. ඔය ටික තියෙන කෙනා සුදුසුයි භාවනා කරන්න. තේරුණා නේද? භාවනා කරන්න. ඒක මෙහා මේ කාර්යයේ භාවනාව කියලාවත් නැහැ. මොකද භාවනාවක දෙකක් ඇති. නමුත් මේ සාසනය කියන අනුපූර්ව ප්‍රතිපදාව එක නෙවෙයි. කෙලින්ම යා පටන් ගන්න අතර මොකද වෙන්නේ? කොහේ ඉඳන් යාවේ? එතකොට මේ හැම මොකද කරන්නේ? ඊට පස්සේ දැන් ඒ වගේ සති සම්පජන්යෙන් යුක්ත වුණා කැලේකට ගහක් නුඹට හිස් නුඹකට ගිහිල්ලා ආමයන්ක බැඳගෙන ඉන්නවා. සෝ පච්චබත්ත බින්දපත පටික්කන්තෝ නිසීදති පල්ලක්ක මහබුද්ධ වතුන් කායෙන් බන්දාරය පරිමුඛම් සති මුපත්ත පෙත්තා. මොනවද කියන්නේ? නිසීදති පල්ලක්ක ආභිජිත්ත වතුන් කායෙන් බන්දාරය පරිමුඛ සති මුපත්ත පෙත්තා. ආනාපානසති විතරන්නේ කැලේකට ඉස්කේකට විදුහාකට ගෙහිලා පරයන්ක බැඳගෙන කොන්ද විදිහට පාගන කම්තහන සති නිමිත්තේ මම කියන්නේ නාටකල් කියවා මොකද නිමිත්තේ කියලා පාරමිතා සතෙන් උපත්ත පෙත්තා. එහෙම තබාගෙන සෝ අභිජ්ජන් ලෝකේ පහය විගත අභිජ්ජාතේ එකේතුසා විහෙරති අභිජ්ජාය චිත්තම් පරිසෝදේති. එයා ලෝභ රහිත සිතින් වාසය කරනවා. ලෝභය දුරු කරන විදිහට කටයුතු කරන ලෝභ රහිත සිතින් වාසය කරනවා. ඊට පස්සේ ව්‍යාපාදය දුරු කරලා ව්‍යාපාද රහිත සිතින් කීර්තිත්වයෙන් කෙරේ හිතානුකම්පිතව වාසය කරනවා. තීන මිද්‍යය දුරු කරලා ආලෝක සංඥාවත්ව වාසය කරනවා. කියන විදිහෙන් හිත පිළිසුදු කරනවා. හිතේ විසිරුණු උද්දච්ච කුච්ච පහය අනුතතු විහෙර අජත්තං උපදන්තෝ උපසන්ත චිත්ත උපසන්ත ආජ්ජත් උපසන්ත චිත්ත සදාගෙන උද්දච්ච කුච්ච චිත්තං පරිපූර්ණේ කියලා මේ වගේ විචිකිච්ඡ පහය කින්න විචිකිච්ඡ විහෙර විචිකිච්ඡා දුක්ඛල විචිකිච්ඡා අයිතිති වාසය කරනවා කියලා නිවර්ණ ධර්ම දුරු කරලා වාසය කරන මට්ටමට මාර්ග ගන්න කියනවා. ඒක කරාන්දරයෙන් දැන් එතෙන් ඉතිරිුනේ එකම ආයතනයක් විතරක් බලන්න ඕනේ. දැන් අර ඉස්සෙල්ලාම අර ජාතුලියාන යෝගයේදී නිවර්ණ ධර්මයන් හිත පිළිසුදු කරනවා කිව්වහම උපදින උපදින නිවර්ණ එදලාවට ඒ තැන බලබලා මේ හතරේ යෝගයේ මේකනේ. නමුත් මෙතනදී දැන් කැලේකට ආවි ඉස්සේකට ආවි ගිහිල්ලා පදයන් කෙලකට ඉඳගත්තාම මනෝමයෙන් උපදින විතර්ක ටික විතරක් වග බලා ගත්තාම මනසෙන් උපදින විතර්ක ටික විතරක් වග බලා ගත්තාම ඒ ටික විතරක් වග බලා ගන්න තියන්න පුළුවන්. ඒ කියන්නේ අද ඔයගලන්ට පින්වතුන්ට යමක් සිහි වෙනකොට මේක විතර්කයක් කියලා සිහි කරගන්න බැහැ. ඒක ඉතලා බාහිරට නැඹුරු වෙලා ඉවරයි. ගෙදර කියලා සිහි වෙනකොට ගෙදර කියලා සිහි වෙලා ගෙදර විතර ටික සිහි කරලා ඉවරයි. නමුත් මේ මට්ටම එනකොට එහෙම නැහැ. එයාට හොඳට සති නිමිත්තේ මේක තබාගෙන චිර කතම් චිර භාසිතම් චරිතාවක් කරා. බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් මනෝමය සිහි වෙනකොට සිහි වෙන හැම නිමිත්තක්ම හඳුනාගත්ත හැකි. හඳුනා ගන්නවා කියන්නේ ලෝභය කියන එක ඇති වෙන විදිහ නිමිත්තකාවක් ලෝභය ඇති වෙන කලින් එයා දන්නවා මේක මනෝ ස්පර්ශ නිසා හටගත්ත විතර්ක මාත්‍රය නැත්නම් චිත්තජ රූප මාත්‍රය සංඥා මාත්‍රය කියන එක දන්නවා. මනෝ ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක දන්නවා. තව පැත්තකින් ගත්තහම මනසෙන් උපදින නිමිති හඳුරගෙන මනෝ ස්පර්ශ නැති වෙනකොටම නැති වෙනවා කියලා නුවණින් විදර්ශනා කරනවා. බාහිර ලෝකයේ තියෙනවා තියෙන දෙයක් තියෙනවා කියන තැනකට මනස බැඳෙන්න කියන්නේ නැතුව එක තැනක ඉන්නකොට සුවහතර හරියක් හදගෙන හරි මෙහෙම ඉන්නකොට සිහි වෙච්චදී බාහිර තියෙන දෙයක් තියෙනවා කියන තැනකින් වැළකීමට ඉඳ නොතිය බාහිර දෙයක් සිහි කරන්න බෑ. බාහිර දෙයක් සිහි කළා නෙවෙයි මනසින් අතීත දැකපු රූපාවකින් අරමුණක්ම මේ සිහි කළා නේද? ඒ සිහි කරපු එකම දැනගත්ත නේද කියලා මනසින් ධර්මාරම්භණයෙන්ම සීකල සිහි කරපු එකම දැනගත්ත කියලා හඳුනා ගන්නවා. උපදින හැම විතර්කයක්ම එහෙම හඳුනා ගන්නකොට රාගාදී නිමිති ඒ නිමිති ඇත්ත වෙලා සිටිවිලි යන්නේ නැහැ. එතකොට රාගයට තියෙන කාරණා නැහැ. ද්වේෂයට තියෙන කාරණා නැහැ. මෝහයට තියෙන කාරණා නැහැ. ඔය විදිහට ඔහොම කරනකොට කාමච්ඡන්දිත ව්‍යාපාදිත ඉඳ නැහැ. එතකොට ඒ කාර්යාව නිසාම නිවර්ත ධර්ම වලට ආලෝක ප්‍රඥාවල් පහළ වෙන මාර්ගයක් තියෙනවා. එතකොට තීන නිද්දේකින් නැහැ. සමත නිද්දේ හිත බැඳිලා පවතන නිසා උද්දච්ච කුක්කුත්‍යත් නැහැ. එතකොට මේ ධර්මයේ ටික ටික වෙනකොට කෙටේද කෙටේද විමුතිත් ඉතිින් නැහැ. එතකොට නීවරණ ධර්ම දුරු වුණාම දුරු වෙච්ච දවසට හිත සමාධි වෙනවා. සමාධිගත මනසකින් අන්නාර දැනගත් චතුරාර්ය සත්‍යයේ ඇත්ත දකින්න හිත නඟු කරලා බලන්න. ඒ කියන්නේ ඉගෙන ගන්නේ අපි අද මෞමල දුක අපි විඳිනවා නම් විඳිනවා කියන තැන ළඟම හේතුව තණ්හාව. ඒ තණ්හාව ඇති උනේ ස්කන්ධයන් ඇත්ත නොදන්නාකම නිසා. ඒ ස්කන්ධය කෙරෙහි අපි මව කියලා බලපු චේතනාව නිසා තණ්හාව ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්ත නොදන්නාකම නිසා අම්මා තාත්තා දුව පුතා කියලා හිතුවා, එහෙම බැලුවා, එහෙම හිතලා බලපු හින්දායි තණ්හාව ඇතිුනේ, තණ්හාව ඇති වෙච්ච නිසායි දුක ඇති වෙලා තියෙන්නේ කියලා ක්‍රමයක් තියෙනවනේ. කියුවනේ ඔය කාරණාව තේරෙයි ඔබ සිහි කරන්න සමාධිගත මනසකින්. එතකොට දුක ඇති වෙච්ච තැන දුක උපදින අරමුණු තියෙන තැනක ස්කන්ධ ටික සිහි කරලා බලන්න. එතකොට ස්කන්ධ ටිකේ සැබෑම තත්ත්වය පේනවා. පෙනෙනකොට ඕගොල්ලන්ට පින්වතුන්ට තේරෙයි පල ගැටියා දුක් විඳේ පහන ගියේ හැටිලා නෙමෙයි තවම පහක කරනවා. ඒ වගේ ජරාව පිණිස පෞද්ගල සංස්කාර ධර්මය රැස් කරපු නිසාම තමයි ජරාවට පත් වෙන්නේ කියලා ජරා දුක විඳනවා. මරණය පිණිස පෞද්ගල සංස්කාර ධර්මය රැස් කරපු නිසාම මැරෙන්නේ කියලා මරණ දුකෙන් දුක් විඳලා. එතකොට ඉපදීම පිළිබඳ පෞද්ගල සංස්කාර රැස් කරන නිසා ඉපදිලා ඉපදින්නේ කියලා කියන ගාථාව තියෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් උපායාස කියන ධර්මතා ටික බාහිර භෞතික වස්තු මත විඳිනවා විඳ හෝ විඳිනවා නෙවේ. ඒ ධර්මයේ ඇත්ත නොදන්නා කම නිසා මනසෙන් හදාගත්ත දෘෂ්ටි සහ කෙලෙස් ටික නිසායි මෙබඳු දුකක් අපි විඳලා තියන්නේ කියන කාරණාව තේරෙයි. ඇත්ත දකින කොට ඒ දෘෂ්ටි සහ ඒ කෙලෙස් ටික දුරු වෙනවා. දුරු වුණාම මේ දුකෙන් තමයි නිදහස් වුණා නුදුනා කියනක තේරුම්ගන්න පෙරේ. එතකොට මත්තේ මට කරන්න දෙයක් නැහැ කියන නුවණත් ඔයගලන්ට පාළුවේ කළ යුත්තේ කළා. යමක් නොදන්න මේ ශාසනයේ ඇතුළු කළා නම් යම් තැනකට එන්න මේ ශාසනය ඇතුළු කළා නම් මේ තැනට මම ආවා කියන කාරණාව පෙනේ. කුමක් නිසාද? තමන්ගේ සංකාණයේ මනස තුල මේ ඉස්පර්ශායතන හය ඕනම තැනක අරගෙන ගියා. ඕගලන්ට සත්පුද්ගල ආත්ම භාව යුක්ත අරමුණු හම්බ වෙන්නේ නැහැ. ඕගලන්ට හම්බ වෙන්නේ ස්කන්ධ මාත්‍රයක්. ඒකද පරිච්ඡ සම්පන්නයි ප්‍රතිනිස හතරකට ස්කන්ධ ප්‍රතිනිරුද්ධ නිරුද්ධ නම් කියන නුවණ තියෙයි. තමන්ගේ මනසේ අවිද්‍යාව නැතිකම නිසා ආශ්‍රය ධර්ම මේ ස්කන්ධ දකිනකොට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන් රිදි මුතු මැණික් ගෙවල් දුවල් කියන හැඟීම් උපදින් නැති වෙයි. උපදින් නැති වුණාම ඒ හැඟීම් නිසා ඇතිවන දුක කියන එක නොහට ගන්න බවට පත් වෙයි. ඔබගේ ජීවත්ව ඉද්දිම ජරා මරණයෙන් නිවිච්චයි අජරාමර වෙලා. මැරෙන්න ජීවත්වයේ ඉන්නේ නැහැ. ජීවත්ව ඉන්නවා නම් කෙනෙක් ජීවත්ව ඉන්නවා නම් කෙනෙක් ඉන්න කෙනාට ගති දෙකක් තියෙනවා. එක්කෝ යා මරණයෙන් පස්සේ උපදිනවා, එක්කෝ මරණයෙන් පස්සේ උපදිනවා. මෙයා උපදීම සහ නූපදීම කියන දෙකෙම මිදිච්ච කෙනෙක්. ඇයි ඉපදෙනවා කිව්වොත් ඒත් වැරදි, නූපදිනවා කිව්වොත් ඒත් වැරදි. ඉපදෙන්න හෝ නූපදින්න හෝ ජීවත් වුණාද කියන ප්‍රශ්නයක් මාය නූපදිනවා කියන වචනේ අයිතිත් නැහැ මෙයාට. ඉපදෙනවා කියන වචනේ අයිතිත් නැහැ මෙයාට. ඇයි? ජීවත් වෙන්නේ නැති නිසා. ජීවත් වෙන කෙනාටයි ওই ගති දෙක තියෙන්නේ කතා කරන්න වෙන්නේ. ජීවත් වෙන කෙනෙක් ගැන කතා කරන්න වෙනවා අපිට. එක්කෝ මෙයා උපදී උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කිව්වොත් උච්චේ දෘෂ්ටිය, උපදිනවා කිව්වොත් සාසන දෘෂ්ටිය. මෙයා උච්චේ දෘෂ්ටියෙන් තමයි සාසන දෘෂ්ටිය කියලා දෙකේම මිදෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මෙයා උපදිනවා කියන අංශය අතුරු කරන්නේත් නැහැ. නැහැ කියන අංශය අතුරු කරන්නේත් නැහැ. මෙයා උපදින්නේ උපදිනවා කියන එකෙත් නැහැ, නැහැ කියන එකෙත් නැහැ. මොකද ජීවත් වෙනවා කියන තැන මිදෙච්ච නිසා. එතකොට ඒ වගේ තැනකට යන්නයි මෙන්න මේ විදිහට කරන්නේ. ඒක මත බුදුජානක දේශනා කරනවා මේ විදිහට මේ පංචනීවර ධර්මය දුරු කළාම ප්‍රථම ධ්‍යාන සංඥාව උපදිනවා. ඒ ප්‍රථම ධ්‍යාන සංඥා මට්ටමේදී කෙනෙකුට මේ ඇත්ත පෙනෙනවා. ආසව ධර්ම දුරු වෙලා මේ දුක නිරෝධය නැත්තම් ජරා මරණයන්ගේ නොහට ගන්න බව සාක්ෂාත් වෙනවා. ජරා මරණයන්ගේ ජාති නිරෝධය සාක්ෂාත් වෙන්න තියෙන සාක්ෂිය තමයි නිරෝධය සාක්ෂාත් වෙන්න තියෙන සාක්ෂිය තමයි මොකද්ද? ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදීම. මනසේ කෙලෙස් ධර්ම ආශ්‍රය ධර්ම නූපදීනීම තමයි ජරා මරණ නැති වෙන්න තියෙන සාක්ෂිය. නූපදීන කියනවා. කෙලෙස් ධර්ම ආශ්‍රය ධර්ම මනසේ නූපදීන නොහත ගන්න තියෙන සාක්ෂිය මොකක්ද? සමාධිය. ඇහැ පරිහරණය කරනකොට පරිහරණය කරන ඇහැයි ඇහැට පෙනෙන රූපයි ගැන සැබෑව භෞතික ඇත්ත දකින්න හින්දා ඒ ඇත්ත දකින්න හින්දා මට පුද්ගලයෙක් කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ තියෙන පුද්ගලයේ ආරෝපණය දුකෙන් මගේ මනසේ උපදින්නේ. මේක මේ මහා ගැඹුරකට නෙමෙයි තේරුම් ගත්තාම සරල සිද්ධාන්තයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච නීවර ධර්මයන් දුරු කළා කාමයෙන් දිනවීම අකුසල ධර්මයෙන් දිනවීම විවේකයෙන් මහතගත පීතියේ සැපයේ ප්‍රථම ධ්‍යානයට පෙන්ව වාසය කරනවා. එහෙම නැත්නම් දෙවන ධ්‍යානයට හෝ තුන්වෙනි ධ්‍යානයට හෝ හතරවෙනි ධ්‍යානයට හෝ පෙන්ව වාසය කරනවා. එතකොට යේ කෝපේ ප්‍රාප්තමසේ කෝ අත්මත්ව අනුතරන් යෝගක්ෂේම සත්‍ය මාන වේද සිතේ ඒව රූපවන් සාසන හොති. එතකොට යම් කිසි කෙනෙක් අනුත්තර වූ ක්ෂේම භෝගේ නැත්තම් නිවන බලාපොරොත්තු වෙන කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම් ආත්මන එයාට මම මෙන්න මේ විදිහට අනුකාසනා කරනවා. මෙන්න මේ විදිහට ඇවිල්ලා මේ නිවන සාක්ෂාත් කරගන්න මෙන්න මේ ඕගෙන් එතර වෙන්න මේ ක්ෂේම භූමියට නිර්භය තැනට පැමිණෙන්න කියලා මේ විදිහට මම අනුපූර්ව ක්‍රමයට අනුපූර්ව ශික්ෂාවකින් අනුපූර්ව ක්‍රියාවකින් අනුපූර්ව ප්‍රතිපදාවකින් අනුකාසනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනයට පාවනවා. එතකොට මේ සමාධිය දක්වා විතර මේ ශාසනය පනවන්න. මොකද සම්මාදිට්ඨිය කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයෙන් දැනගත්ත කෙනාට සමාධිය අඩුකම නිසා දැන් දැකීම නතර වෙලා තියෙනවා. ඇස් ඉදිරිපිට එන වර්ණ සදානක් කියලා මම කිව්වට ඕගලන්ට තේරෙන්නේ නැතිකම තියෙන්නේ මනසේ තියෙන සමාධිය නැතුව නීවරණ ධර්මයන්ගේ මනසේ දිරලා හින්දා. නීවරණ ධර්ම දුරු වුණොත් හිත සමාධියොත් මේ කියනවා කියන කාරණාවට අදහන් දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට හමුකුරු ගහලා පූජා කරලා පහම්පත්තු කරලා මට මේක පෙන්වලා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. නැත්තම් අහවල් ගෝමනන්සේ මේක කිව්වා නේද කියලා ඒ හමුකුරු මේක කිව්වනම් හරියට කියලා කෙනෙක්ව විශ්වාස කරන්න අදහන් ඕනේ නැහැ. හිත සමාධිය වුණා නම් ඔයගලන්ට පේනවා තමයි මේ චිත්‍රය ඇතුලේ අය නෑ දැයි නෑ චිත්‍රය ඇතුලේ වාන්දිය මුතු කෙනෙක් බලු මුතු නෑ කියන එක චිත්‍රය නම් චිත්‍රයම තමයි කියන එක පේනවා. ඒකට අය මේක දර්ශනය අදහන්න එකක් නෑ අනුකූලවත් කරන්න ඕනේ මේක පේනවා කියලා. ඒක පේන දැනට ගන්න යන ප්‍රතිපදාව තමයි මේ පෙන්න මේ නිසයි මේක පෙන්නේ මේ ධ්‍යාන දක්වා ප්‍රථම ෘත්‍ය ෘත්‍ය චතුර්ථ ධ්‍යාන දක්වා පෙන්නනවා. යතෝ කෝතේ බ්‍රාහ්මණ භික්ඛුසේකෝ අපමත් මානස අනුතර යෝගක්ෂේම පත්තේමාන වියරති තේසු මේ අයං හේම රූපානුසාස අනුසාස්මී හොති. බ්‍රාහ්මණ යම් සේකෝ භික්ෂුව අප්‍රමාදීව අනුත්තර යෝගක්ෂේම උතුම්ම ක්ෂේම භූමිය හා ඉහිලා වාසය කරනවා නැත්නම් නිවන් මාර්ගයේ ඉහිලා වාසය කරනවා නම් මේ ප්‍රාර්ථනා කරනවා වාසය කරන ප්‍රාර්ථනා කරමින් වාසය කරනවා නැත්නම් යම් සේක කෙනෙක් යම් රහත් නොවූ කෙනෙක් උතුම් නිවන ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙනවා නම් එයාට මම මෙන්න මේ විදිහට අනුශාසනා කරනවා මෙන්න මේ විදිහට හැසිරිලා මේ විදිහේ ප්‍රතිපදාවකින් යුක්ත වෙලා මේ විදිහට ජීවත් වෙලා මේ දුක දවා ගන්න මේ ക്ഷേම භූමියට පැමිණෙන්න මේ නිවන් මාර්ගයට පැමිණෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒවා මුත්‍ති බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරා ධනක මොග්ගල්ලා නම බ්‍රාහ්මම භගවන්ත මේකද වෙන්නේ. එහෙම තුමා භාගතු මහන්සියගෙන් මෙලා කීයද එතකොට මෙහෙම කිව්වහම භාග්‍යතුන් වහන්සේ මේ ගණක මොග්ගලන් මහත්මයා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් කිනෙක්ද භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අවවාද අනුශාසනා කරනවා නම් ඒ ඔක්කොම අත්‍යන්ත නිත්‍ය නිබ්බාණ ආරාධනති උදාහු ඒකත්ේ නාරාධනති මේ විදිහට මන කිව්වහම අනුශාසනා කරනවා ඒ ඔක්කොම අත්‍යන්ත නිත්‍යව නිවනට යනවා ඒ ඔක්කොම නිවනම සතුට වෙනවා නැත්තම් කිසි කෙනෙක් නිවනින් සතුට වෙනවා කිසි කෙනෙක් සතුට වෙන්නේ නැහැ කිසි කෙනෙක් නිවන්ත යන්නේ නැද්ද කියලා යම් කෙනෙක් යනවා යම් කෙනෙක් යන්නේ නැද්ද කියලා ඒකකට බුදුජානක දේශනා කරනවා අපේ කච්චේ කෝගාත්මන මම තාවක මයා ඒවාදී ඒවා මොවද්මානෝ ඒවා මහසාතේ මානෝ අචන්ත නිත්‍ය නිබ්බාන නාලදෙන්ති ඒකච්චේ නාලදෙන්ති බ්‍රාහ්මණ මම මේ විදිහට අවවාද කරද්දී මේ විදිහට අනුශාසනා කරද්දී සමහර කෙනෙක් ඒකාන්තයෙන්ම නිස්කලව නිවනින්ම සතුටුනා නිවන් දකිනවා. ඒ කෙනෙක් නිවන් දකිනවා. සමහර අය නිවන් දකින්නේ නැහැ නිවරට යන්නේ නැහැ නිවන් දකින්නේ නැහැ කියනවා. ඊට පස්සේ බ්‍රාහ්මණ අහනවා කොහොමකෝ ගෝතු ගෝතම කොහොමකෝ ගෝතම හේතු කොපච්චයෝ යම් තිත්තේව නිබ්බාන තිත්තේව නිබ්බාන මාර්ගෝ තිත්තේව බවං ගෞතම සමාදාපේත භාගතනාත මොකක්ද හේතුව මොකක්ද ප්‍රත්‍ය නිවනක් තියෙනවා නිවනක් තියෙද්දි නිවත යන මගක් තියෙද්දි නිවනට සමුනවන සමාදන් කරන ඔබ වහන්සේත් ඉද්දි එක්කෙනෙක් නිවන් දකිනවා නම් නිවනට බැඳෙනවා නම් නිවනින්ම සතුට වෙනවා නම් ඒකට හේතුව මොකක්ද තව කෙනෙක් නිවනට පැමිණෙන්නේ නැත්නම් නිවන් දකින්නේ නැත්නම් ඒකට හේතුව මොකද්ද? නිවනක් තියෙනවා. නිවන් මගක් තියෙනවා. ඒකට උත්සාහවත් කරන ඔබ වහන්සේත් ඉන්නවා. ඉතින් කෙනෙක් වෙන්නත් කෙනෙක් නොවෙන්න හේතුව මොකද්ද කියලා. තේනේ බ්‍රාහ්මණ ධර්මයේ විච්ච පුච්චිසාන යථාර්ථයේ කමයේ තතම ධ්‍යාන කරියාසේ. එහෙනම් මම බුදුන් ප්‍රශ්නයක් අහන්න බ්‍රාහ්මණ නුඹට කැමති විදිහට උත්තර දෙන්න කියනවා. බ්‍රාහ්මණ මහත්තයා කියනවා බ්‍රාහ්මණට එහෙනම් මම තමයි ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඒකට ඔබ උත්තර දෙන්න කියනවා. මම ඒක වෙලා යන හින්දා කටින් කියන්න. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණයන් බ්‍රාහ්මණ ඔබ රජගහනුවර දන්නවනේ හොඳට. ඔව්. රජගහනුවර කියන මාර්ගය හොඳට දන්නවනේ. ඔබ භාගතුන් වහන්සේ රජගහම කියන මාර්ගය මම හොඳට දන්නවා. මාර්ගය කියන්නේ හොඳට දැක්සයි. හොඳයි. දැන් කවුරු හරි කෙනෙක් ගවිලා ඔබගෙන් අහනවා මේ රජගහ නුවරට යන මාර්ගය මොකද්ද කියලා. ඔබ කියනවා මේ ඉන්න පුරුෂය මේ තියෙන රජගහම වලට යන මාර්ගය. එතකොට ඒ මාර්ගයේ ටිකක් දුර යනකොට තේන මොහොතකට ඒ මාර්ගයේ ටිකක් දුර යනකොට තේන මොහොතක් දක්වා දක්ෂිතේ අමුකම් නාම නිගම. ඒක ටිකක් දුර යනකොට ඔබට අමුක කියලා ගමක් හම්බුවේ. ඊට පස්සේ තව පොඩ්ඩක් තව ඒ ගම පහුපත්ත තවත් ඉස්සරහට යනවා. එතකොට තේන මොහොතක් ගත්ත දක්ෂිණ අමුකර නාම නිකම අමුකර නාම නියංගමක් හම්බුනේ. ඒකෙනුත් තාපයක් ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාම ඔබට දකින්න පුළුවන් බොහොම ලස්සන ආරාම තියෙන කැලෑවල් තියෙන භූමි තියෙන පොකු රමණීය පොකුණු තියෙන රජගහ නෝරබදලා ඉන්න පුළුවන් වෙයි කියලා ඔබ මොකදෙකට කියනවා. ඒවා අනුශාසනා ඔබ විසින් එහෙම කිව්වහම එයා ඒක අහගෙන ඉඳලා ආපහු කරලා යන්නේ නැහැ. කිව්වකට යන්නේ නැහැ බෙර දෙහකට යන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් එනවා ඔබ ගාවට. බමුණ ගාවට ඇවිල්ලා කියනවා මට රජගහ නෝරට යන්න පාර කියන්න. දවසේ මේ තින රජධාන වලට යන පාර. ඔබ මේ පාර ටිකක් දුර යන්න ටිකක් දුර යනකොට ඔබට අම්බුවේ අමුක කියලා ගම. ඒ ගම පහු කළා තව ටිකක් දුරට යන්න යනකොට අමුක කියලා නියන් ගමක් හම්බුනේ. ඒ ගම පහු කළා තව ටිකක් ඉස්සරහට යන්න එතකොට ඔබට රමණීයව කැලෑ තියෙන රමණීයව ආරාමයන් තියෙන රමණීයව පොකුණු තියෙන ඉතාම රමණීයව රජධානක දකින්න පුළුවන් වෙයි කියලා කියනවා. එයා මොකද කරන්නේ ඔබ කියපු විදිහට යන ගියාම එයාට වැඩි කාමක දකිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා බමුණ දැන් ඔබ රජගහන වල තියෙද්දීම රජගහන වලට යන මාර්ගයක් තියෙද්දීම ඒකට පාර දෙන්නම ඔබත් ඉද්දීම එක්කෙනෙක් රජගහන වලටම ගියා එක්කෙනෙක් රජගහන වලට ගියේ නැහැ. මේකට හේතුව මොකක්ද පාන්නේ? භාගතු මහත් මම මොකද කරන්නේ? මම කියන්න තියෙන්නේ කිව්වනේ. ඉතින් රජගහන වලට තියෙන එකට මාර්ගයක් තියෙනවා මම ඒක කිව්වා. එයා හොගියද මම මොකද කරන්නේ? භාගතු මහත් දේශනා කරනවා බමුණේ ඒ වගේ නිවනක් තියෙන්නේ නිවන් මාර්ගයක් තියෙන්නේ සමාදන් කරන මාර්ගෙදී මම මිනිස්සුන්ට පාර කියනවා. ඉතින් කිව්වහම ගිය කෙනා නිවනට යනවා. නොයනවා නම් ඉතින් මම මොකද කරන්නේ කියලා භාගතු මහත්. මම ගන්න ප්‍රශ්නයක් අහලා අහනවා. ඉතින් ඒකට කෙනෙක් නිවන් දැක්කේ නැත්ටි එයා මොගිය නිසායින් ඉන්න ඒ මාර්ගයේ මොගිය නිසා විතර ඒකද මම මොකද කරන්නේ කියලා. දැන් අර බමුණගේ ගැහුවාම අහනවා බමුණ ඉතින් අර කෙනා කෙනෙක් යන්න කෙනෙක් නොවද මොකද බමුණ හේතුව කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ ආර්ථකන්න හරියට මම පාර කිව්වා ඉතින් එයා මොගියට මම මොකද කරන්නේ කියලා අහුවා. ඒ වගේ සත්‍යයේ සංස්ථානවා බමුණ මොකක් හරියට පාර කිව්වා. ඉතින් අර ලෝකයේ මොගියට මම මොකද කරන්නේ කියලා එතකොට මේ ඒවා මුත්තේ ගන්න මොකලක් වාකම භගවන් තන් ඒතදෝ ච ඒක පස්සේ මෙයා අපේතුව ඔබ වාක්‍යයක් ප්‍රකාශ කරනවා ඒකාන්තයෙන්ම භාගතුන් වහන්සේ බව ගෞතම යම් පුද්ගල කෙනෙක් සද්ධා නැත්තාද ජීවිකාව ප්‍රයෝජන කොට ඇතිද ගිහිගෙන් නික්මද සසනට පැමිණියා වූ සත වූවා වූ මායා ඇත්තා වූ වංචනික වූවා වූ උදගුවා වූ නැගුණු මාය නැමති නල ඇත්තා වූ චපල වූවා වූ දොදබල වූවා වූ විසුරු වචන ඇත්තා වූ ඉදුරංගේ නොවැතූ දොර ඇත්තා වූ භෝජනයේ පමණ නොදන්නා වූ ජාතිනේ යෝගී නොයතුනා වූ ග්‍රාම සමන ධර්මයේ අපේක්ෂා නැත්තා වූ ශික්ෂාවේ දියුණු ගෞරව නැත්තා වූ සත්‍ය බහුල කොට ඇත්තා වූ සත්‍ය දියුණු කොට ඇත්තා වූ පංච නීවරණයන් පෙරදරි වූවා වූ හල වීර්ය ඇත්තා වූ කුසීත වූ හීන වීර්ය ඇත්තා වූ මුලා වූ සිහි ඇති නුවන නැත්තා වූ නැත්තා වූ විසුරුම ඇත්තා වූ දුස්තඥ වූවා වූ කෙළතුළු වූවා වූ වෙද්ද බවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස නොකරේ. මේ වගේ ගති ලක්ෂණ තියෙන අය ඉන්නවනම් බුදුහාමුදුරුවෝ නැත්තම් සමන් බව ගෞතමයන් වහන්සේ මට තේරෙනවා එබඳු ගති තියෙන අය එක භාගතුන් වහන්සේ නෑ. භාගතුන් වහන්සේ එක එබඳු ගති තියෙන අය ළඟ ඉන්න විදිහක් නෑ කියලා. යම් කිසි කුල පිටර කෙනෙක් සදහැයෙන් යුක්තද ගිහි කෙනෙක්ම සසුනේ ඇවිල්ලාද සට නැද්ද මායා නැද්ද කපටි නැද්ද වංචා නැද්ද මානය දුරුකල මානය ඇතිද චපල නොවුවාද මුකර නොවුවා වූද නොවිසරුණු වචන ඇති ඉන්ද්‍රන්ගේ වැසූ දොර ඇති භෝජනය පමණ දන්නා වූ නිදිරුක්‍රීමේ යෙදනා වූ සමන ධර්මයන්ගේ අපේක්ෂා ඇති ශික්ෂාවන්ගේ ගෞරව ඇත්තා වූ සත්‍ය බහුල කොට නැති නීවරණ ධර්මයන්ගේ පෙරටුව නොයන්නා වූ විවේකයේ ඇසුරු කළා වූ ඇරඹු විරිය ඇත්තා වූ නිවනට මෙහි වූ සිත්තතියා වූ එළඹ සිටි ඒ සිහි ඇතියා වූ සම්‍යක් ඥාන ඇත්තා වූ සමාහිත වූවා වූ එකග සිත් ඇත්තා වූ ප්‍රඥාවත් වූ එබඳු ප්‍රඥාවත් වූ වෙද්ද බවත් ගෞතමය ගෞතම ඔවුන් සමග සංවාස කෙරේ. මෙබඳු යුත්ත අය ඉන්නවා නම් ඒ අය භාග්‍යවතුන් වහන්සේ සමග නිතරම ඇසුරු කරන අයයි ඇසුරු වෙච්ච අයයි කියලා එයාගේ පැහැදීම ඒ ආකාරයෙන්ම විස්තර කළා. ඒ වගේ පෙන්නල උපමාවකුත් කියනවා, ගෝතම වහන්සේ යම්සේ මුල ගන්ධයන් අතරින් කළුවැල් මුල් අග්‍රයි කියලා කියනවා. ඒ වගේම හර අරතු අතරින් රත්හඳු මරතුව අග්‍රයි කියලා කියනවා. ඒ වගේ මල් අතරින් දෑසම මල අග්‍රයි කියලා කියනවා. ඒ වගේ ධර්ම දේශනා කරන සාස්තුන් වරු අතරින් භවත් ගෝතමයන්ගේ අවවාදය, භවත් ගෝතමයන් වහන්සේගේ අනුශාසනාව පරමජ්ජ ධර්මයේතු පරමාර්ථ ධර්මයන් කෙරෙහි පවතින ධර්මයම ශ්‍රේෂ්ඨයි කියලා මේ බමුණ බොහෝ පැහැදීමෙන් ප්‍රශංසා කරනවා. මේ ඊට පස්සේ අඳුර තෙල් පහනක් ගන්න කරන්න මම කිව්වා වගේ කියලා මේ ගණක මොග්ගල්ලාන ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයෙන් පෙන්නන්නේ නිවන් දැකලා නිවන් දැකීම පිළිබඳ ප්‍රතිපදාව එක මාර්ග සත්‍යයට. ඒතකොට මාර්ගයේ වඩන කලින් යා දුක සමුදය දුක පිළිගෙන දැකලා සමුදය පහණය කළා නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ ස්කන්ධයක පිළිගෙන දැකලා සමුදය නැමැති කෙලෙසිය දුරු කරලා නිරෝධය නැමැති ජරා මරණ දුක නොහත ගන්න නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියන කාරණාව දැනගෙන ඒ සඳහා සම්මා දිට්ඨි ඒ සඳහා මේ ස්කන්ධ පිටියේ ඇත්ත දැක්ක යුතුයි කියන මෝහ පැත්තකින් තබාගෙන ඒ ස්කන්ධ පිටියේ ඇත්ත දකින්න නම් මෙන්න මේ විදිය ප්‍රතිපදාවකින් හිතමම සමාධි කරගන්න ඕනේ. හිත සමාධි කරගෙන මෙහෙම ඇත්ත දැකලා සමුදය දුරු කරලා නිරෝධී සාක්ෂාත් කරගන්න ඕනේ කියලා දැනුමක් හදාගන්න ඕනේ. හදාගත්ත කෙනාට එයි මේ සූත්‍රයේ තියෙන ගම මාර්ගය යන්න පුළුවන් වෙන්නේ කියලා දැනගන්න. එතකොට මේ මොනවා මැදයක් කරන්න කලින් කරන්න ඕනේ මොකක්ද කොහොමද කියන එක දැනගන්න කියන කැමරාව මතක් කරනවානේ. එතකොට ඒ වගේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න කෙනාට ඇත්තටම නිවන් දකින්න ක්‍රමය අඳු නැතුවම හොයලා තියෙනවා මේකේ. අපි භාවනා කරන තැන් හොයාගෙන යනවා, ක්‍රම හොයාගෙන යනවා. නමුත් අන්තිමට අපි කළ යුතු නිවැරදි වැඩපිළිවෙල මේකයි කියලා මෙච්චර පැහැදිලිවම සාකච්ඡා කරන්න මම දෙන්නලා තියෙන්නේ. අපි අපරාධ කාලේ නිය කළා පාරවල් හොයන ක්‍රම හොයන. ඉතින් මම කියන්නේ කොච්චර ක්‍රම හෙව්වත් අන්තිමට අර නැලේගිය නැව්වල ගිහින කුරුල්ලා උතුරට අපම නැගෙනක දක්නාහිට ගිහලා බොඩගින්මක් දැක්ක නැතුව ආපහු නැවත මෙනවා වගේ ඔය කොහේ හොයලා හොයලා ආයෙ එන්න විඤ්ඤාතකින් සතර දුකින් මිදෙනවා මේ ප්‍රතිපදාව තමයි. අද බැලුවම කලක ගන්නකින් හරි. ඉතින් මේ ප්‍රතිපදාව අම්බ කියලා කව හොයන්නේ නැහැ. මේ සූත්‍රයේ මේ තියෙන සම්පූර්ණ ප්‍රතිපදාව මේක ජීවිතය කරගන්න ජීවිතය කරගෙන මේ ජීවිතයේම තමන්ගේ ජීවීම මිදීම හදාගන්න කටයුතු කරගන්න කියන එක තමයි. වෙනාටම දේවල් තමයි ඒ වගේ අපි මතක් කරන්න ඕනේ. අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් සිල්පෙටත් ඒ වගේ වර්ණවත් දාපර පූජා කරන කටයුතු කරන තියෙනවා අපේ සමවත් ගුණරත්න මහත්මිය ඇතුළේ කිප දෙනා. ඒ වගේම ඒ මහත්මලා බොහොම ශ්‍රද්ධාවෙන් කියන උතුම්ට ආහාර පාන දීලා ආමිත දානයක් දෙනවා වගේ සම්පදාන ධර්ම දාන දිනාපති කියන ධර්ම දානය සියලු දානයන් පරදල දිනනවා කියන කාරණාව දන්නා නිසා ඒගොල්ලෝ දහම් පොත් වගේ පිළිලකට නැවිලා කියලා තියෙනවා කියලා මතක් කළා. තාම පස්සේ මම හිතන්නේ මාධ්‍ය සූත්‍රයේ පොතේ තියෙන එක වෙනුවෙන් බව මතක් කරගන්න කියලා තියෙනවා. ඉතින් හැම වෙලාවම ඒකට අදාළ පිටිත වෙන්න හැමෝටම පිටිත වෙන්න ඒවා ආදරෙන් පරිහරණය කරන්න තව කෙනෙකුට කෙනෙකුට හරිත් ඒවා ලබා දෙන්න කියලා මතක් කරනවා. දැන් හැම වෙලාවම තේරුම් ගන්නයි.